හැමදෙනා ආරම්භ කරන සරණයි. අපි තථාගතයන් වහන්සේට තථාගතයන් වහන්සේ නිසා බිහිවුණා උතුම් ධර්ම රත්නයට ඒ උතුම් ධර්ම රත්නය නිසා බිහිවුණා ආරියපුත්‍ර මහා සංඝ රත්නයට নমස්කාර කරන নমස්කාරය වේවා. අද අපි භාවනාවට තෝරගත්තේ ආනේන්ජ සප්පාය සූත්‍රය. මානසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාගතුන් වහන්සේ කුරුරට කම්මස්ස ධම්ම නම් වූ කුරුරට වැස්සන්ගේ නියංගමක් වේද එහි වැඩවසන සේක. එකල්ලි වනාය භාගතුන් වහන්සේ භික්ෂූන්ට මහන්නී කතා කර සේක. වහන්සේයි ඒ භික්ෂු භාගතුන් වහන්සේට උත්තර දුන්නා. භාගතුන් වහන්සේ මේ වදාළ මහණෙනි, කාමයෝ අනිත්‍යයි, හිස්සය විනාශවන්නා වූ විනාශන ස්වභාවය ඇත්තා වූ මහණෙනි, මේ මායාවකින් කරන ලද්දක් වැනි අඥානියන් විසින් මගේ කියනු ලබන්නා වූ මෙලව ඇත්තා වූ යම් මනුෂ්‍යකාම ගුණයෝ වෙද්ද, පරලොව ඇත්තා වූ යම් දිව්‍යකාම ගුණයෝ වෙද්ද, මෙලව ඇත්තා වූ යම් මනුෂ්‍යකාම සංඥාවෝ වෙද්ද, පරලොව ඇත්තා වූ යම් දිව්‍යකාම සංඥාවෝ වෙද්ද, මේ දෙකොටස මාරයාට යටත්තේ. මේ මාරයාගේ ස්ථානය වේ, මාරයා දමන කෑම වේ, මාරයාගේ කොටු වේ. මේ කාමයන් අරමුණු කොට සිත්ති හට ගන්නා වූ දැඩි ලෝභයේද, ව්‍යාපාදයේද, අන්‍යයන්ට වැඩියෙන් කිරීමේ කියන ලද සාරම්භයේද යන අකුසලයෝ පවතී. ඒ අකුසලයෝ මේ ශාසනය හික්මෙන්නා වූ ආර ශ්‍රාවකයාගේ අන්තරාය පිණිස හටගනිත්. එතකොට බුදුහාමුදුරුව මෙතන පෙන්නනු අනිච්චා භික්කවේ කාම තුච්චා මුසා මෝස ධම්ම මයා කතමේ තම් භික්කවේ බාලලාපන. එතකොට මේක පෙන්නනවා මේ කාමය කියන එක අනිත්‍යයි, ඒක තුච්ච දෙයක්. මුසා මෝස ධම්ම දැන් අපි ඉගෙන ගත්තා. දැන් සච්චං අමෝස ධම්ම නිබ්බාණං කියලා මෙතන පෙන්නනු මුසා මෝස ධම්ම. මයා කතමේතම් මායාවකින් කරන ලද්දක් වෙනි. බාලලාපන බාලයාගේ වචනයකින් සිදුවක් වෙනි. ඉතින් අපි ඔබ ඉගෙන ගන්න ඔය බාලයාගේ වචනින් තමයි අපිට හරියට මේ දේවල් ඇති වෙන්නේ කියලා පහුගිය දවස්වල අපි ඉගෙන ගත්තා. එතකොට බුදුහාමුදුරු දේශනා කරන මේ ditta ධම්මික කාම සම්පරායක ධම්ම, දැන් තියෙන කාමය ඊට පස්සේ තියෙන කාමය සම්පරායක කාම. ඒ ditta ධම්මික කාම සංඥා. ඒ කාම සංඥා කියලා කියන්නේ සංස්කාරය නිසා විඥානී පැවතීමට ඇති කැමැත්ත. ඊළඟට පෙන්නනවා ඊට සම්පරායක කාම සංඥා. මෙතනින් පස්සේ තියෙනව ඒ සම්පරායක කාම සංඥා. උභය මේ දෙකම මාර දෙය. ඒ කියන්නේ මායයට යටත් වෙනවා. මාරස්ස විසය මායාවේ ස්ථානය වෙනවා. මාරස්ස නිවාප මායා දමන කෑම. මාරස්ස ගෝචර ඒ කියන්නේ රේන්ජ් එක කොටුව. ඒ කියන්නේ ඕගලන්ට ඇහින් බලන යම්කිසි රූපයක් පේනවද මායාටත් ඒක පේන. ඒක මායාවේ රේන්ජ් එකට යට. මායා දන්නවා මෙන්න මේ පුද්ගලයා මෙන්න මේ දෙයට කැමතියි කියන එක. එතකොට අපි හැමෝම ඉන්නේ මායාවේ කුකුල් කොටුවේ. ඒ මාරයේ කුකුල් කොටුවෙන් ඕගොල්ලෝ පැන ගන්න හදනකොට මාරය යන්න මතක් කරලා දෙන්න මෙන්න මේ කෑම තියෙනවා කියලා. එතකොට ආපහු උඹට වැටෙනවා. එතකොට එයාගේ රේන්ජ් එකේ තමයි ඉන්නේ. එතකොට මෙයා කල්පනා කරනවා ඒතේතේ පාපක අකුසල මානස අභිජ්ජාප ව්‍යාපාදාපි සාරම්භා. මේකෙන් ඇති වෙන්නේ අභිජ්ජා ව්‍යාපාද සාරම්භය කියන එක තමයි ඇති වෙන්නේ කියලා. මාන්නේ ඇහිලා ආර ශ්‍රාවකයන් විසින් ප්‍රත්‍යාවේක්ෂ කෙරේ යම් ditta dhammika kaamiyo යම් samparayika kaamiyo තෙද්ද යම් ditta dhammika kaama sanyaa kenekot යම් samparayika kaama sanyaa kenekot තෙද්ද තෙල kaama kaama sanyaa දෙකම මරුට තැන් වෙනවා මරුට විශේෂ වෙනවා මරුගේ නිවාපයයි තෙල මරුගේ ගෝචරයි එයාගේ රේන්ජ් එකේ තියෙනවා මේ කාමගුණ විසේ මානසික අවිද්‍යා ව්‍යාපාද සාරම්භයන් තෙල් ලාමක අකුසල ධර්මයේ පවත්නා ඒ තුන් කෙලෙසුම් මේ ශාසනයේ හික්මෙන ආර්ය ශ්‍රාවකයාට අන්තරාය පිණිස වෙති කියලා කියනවා. මම කාමගුණ ලෝකයෙන් වැඩපියා දැහැන් අරමුණු. ඒ කියන්නේ බෝධිපාක්ෂික ධර්මයන් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් අපි දන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගේ. ඊළඟට අපි දන්නවා සප්ත බොජ්ජංගේ. ඊළඟට විරියවල් හතර, ඉද්ධිපාදයන්, ඡන්ද චිත්ත විරිය විමර්ශා ඉද්ධිපාදයන්. මෙන්න මේ ධර්මයන් ඒවා භාවිතා කරලා එයා කල්පනා කරනවා. අදිස්ථාන කොට වාසය කරන්නේ නම් හිතායක මම විපලු මහත්කතු සිතින් කාමගුණ ලෝකයා මැඩපවත්වා සිතින් බෝධිපාක්ෂික අරුණ අදිස්ථාන කොට වාසය කරන්නෝ මාගේ යම් සිතේ හටගන්නා වූ පවිටු අකුසල් අවිද්‍යාව ව්‍යාපාදයේද සාරම්භයෝද වෙද්ද ඔහු නොවන්නා ඔවුන්ගේ දුරු කිරීම මාගේ සිත කාමාවචරණ වූ අප්‍රමාණ වූ මොනවට වඩන ලද්දා වූ සිතක් වන්නේ සිතන්නේ මෙසේ පිළිපන්නා ඒ බහුල කොට වාසය කරන්නා වූගේ සිත රහත් බවට හේතු විදර්ශනාවය ධ්‍යානයට හේතු සමාධිය පැහැදි මනා පැහැදිය මැති කල්ලි මේ භවයෙන් කම්පා නොවන ධ්‍යාන සමාධියට පැමිණි ප්‍රඥාවෙන් හෝ මිදේ. ශරීරයගේ මිදීම මරණින් මත්තේ යම් කාරණකින් ඒ විශ්ව උපදින්නාව විපාක විඥානයක් වේද ඒ කුසල ඒ චතුත්ථ ධ්‍යාන සමාන වූවක් වන්නේ යම් මේ කාරණේ ඇත්තේ. මහන්නි මේ පළමුවන කෙලසුන්ගෙන් කම්පා නොවන ධ්‍යාන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියනවා. ඉතින් මේකෙ පෙන්වන්නේ මේ පාලි භාෂාවෙන් නම් ඒ අප්‍රමාණ සුභාවිතා කියලා. අප්‍රමාණ සුභාවිතා කියලා කියන්නේ සුභ කියන විමුක්තියක් කියන ස්වභාවයට එයා යනවා කියලා. මෙයා මොකද්ද මේ කියන්නේ? මෙයා තේරුම් ගන්නවා අපි දැක්ක ඔය ඩයග්‍රෑම් සොලාර තියෙනවා කියලා තුබහක් වාගේ. ඒක හිතන්න හරියට මාරයාගේ කුකුල් කොටුව කියලා. ඒ මාරයාගේ කුකුල් කොටුවේ තමයි අපි ඉන්නේ. ඒකෝ මෙයා කල්පනා කරනවා මම මේ කුකුල් කොටුවෙන් එළියට පැන ගන්න. මම මේක ජීවත් වෙලා ඉන්නේ නැහැ. දැන් ඕගොල්ලන්ට කරදර තියෙනකොට යම් ප්‍රදේශයක කල්පනා කරනවානේ මම මේ ප්‍රදේශයේ ඉන්නේ නැහැ කොහොම හරි මෙහෙන් යනවා යන්න කියලා. වැඩ කරන තැනම අන්න ඒ වගේ මෙයා දැඩි ලෙස විරියක් ගත්තා. මම මේකෙන් ඉන්නේ නැහැ. මේ බෝධිපාක්ෂික ධර්මයන් භාවිතා කරලා මේකෙන් එළියට පැන ගන්නවා කියලා. ඒක ඒක පෙන්නන අභිභූය ලෝකං අදිත්තාය මනස අදිෂ්ඨානයක් ඇති කරගත්තා. මම මේකෙන් එළියට යනවා. අන්නේ අදිස්ථානිය ඇති කරගත්තම බුදුහාමුදුරු පෙන්නන ඒ පුද්ගලයා ඒ අර අප්‍රමාණ සුභාවිතා ඒ කියන ඒ විදිහට පළවෙනි ආනේජ විහාරයට ගිහිල්ලා ඉන්නේ. ඒවත් නැත්තම් එයා රහත් බවට පැමිණෙනවා. ඒ ආශ්‍රයයන් නැසපා කියන එක. එතකොට අපි මේ ධර්මයේ ටිකක් තේරුම් ගන්න අපි යමු මේ ආනේජ ඩයග්‍රෑම්ස් වලට. ඉතින් අපි මුලින්ම අගනිට බ්‍රහ්මලෝක රාතන් වහන්සේට පොතක් පුතාය පළ කරන මේ ධර්මය අපිට ලබා දුන්නට. එතකොට අපි දෙවෙනි ස්ලයිඩ් එකට ගියොත් දැන් මෙතන පැහැදිලි කරනවා දැන් බුදුහාමුදුරුවෝ අනිච්චා භික්ඛවේ කාමා කියලා. කාමී අනිත්‍යයි. අන්න ඒක අපිට පළවෙනිම පේන. මේ මොකද ඔයගලන්ට පේනවා කාමච්ඡන්දේ මෙතන ලකුණු කරලා තියෙනවා. එතකොට අපි සුභයි සුඛයි අත්තා කියලා ගත්තා. ඒ බර අපි මෙතනින් ප්ලෑන් එකක් ගැහුවා. ඒ සංකප්පේ නේද? එතකොට සංකප්පේ ප්ලෑන් එකක් ගහලා අපි කාමයේ කියලා කියන්නේ මොකක්ද? සංකප්ප රාගෝ මේ පැත්තේ තියෙන රාගය. සංකප්ප රාගෝ පුරුසස්ස කාම. එතකොට එහෙනම් කාමයේ කියලා කියන්නේ මේ ලෝකේ තියෙන විස්තුරු ලස්සන වූ දේවල් නෙමෙයි. අපේ සිතේ තිබෙනා වූ දේවල්. එතකොට තමන්ට පේනවා එහෙමනම් මේ කාමී හැදිලා තියෙන්නේ නිකන් නෙමෙයි. සමුදයක් තියෙනවා. සුප සුඛ අත්තා කියලා අරගෙන ප්ලෑන් එකම ගහලා ඒකට රාග වෙලායි තියෙන්නේ. එහෙමනම් සමුදයක් තියෙනවා නම් අපිට පේන මේක අනිත්‍යයි. සමුදයක් අස්තංගමයක් කියන එක තියෙනවා. එතකොට ඒක තමයි බුදුහාමුදුරුවෝ ඒ විදිහට ගිහිල්ලා ඉතින් අනිච්චා භික්ඛවේ කාමා තුච්ඡා. මේ කාමී තුච්ඡයි. මුසා. මෝස ධම්ම. මායාවකින් කරන ලද්දක් වෙන බාලයාගේ වචනයකින් අපි කිව්වනේ බාලයා තමයි ඔබ නැති කාමයන් කියන ඒවා ඇති කරන්නේ නේද? අර නයි මම කිව්වේ කතාවක් මේ විශ්වවිද්‍යාලේ අර කාන්තාවගේ ශරීර කොට්ටාසයක් ළමයි වර්ණනා කළා කියලා. මේ විදිහට ඒ තමන්ට නැති කාමයන් කියන ඒවා ඒ විදිහට ඇති කරගන්න. එතකොට අපි දෙවෙනි ස්ලයිඩ් එකට ගිහුවා. ඒ 2B කියන ඩයග්‍රෑම් එකට. මේ 2B කියන ඩයග්‍රෑම් එකේ පෙන්නන්නේ ඕගොල්ලන්ට මතක තියෙන අර පෝතලිය සූත්‍රයේ අපි කිව්වා එක පාටම පළවෙනි රවුමේදී අර පානාතිපාතී අවස්ථාවේ අපි එක පාටම සුබයි කියලා ගන්නවා කියලා. අර බල්ලා මස් කට්ට දාපු ගමන් මොකක්වත් හිතුවේ නැහැ, දුවගෙන ගියා ගත්තා. ඉවල්ලලවත් බැලුවේ. ආන්නේම තමයි අපිත් එක පාටම මිනිස්සෙක් දැක්කහම අන්න සුබයි කියලා බියුටි කියලා ගන්නවා. ආහාරයක් දැක්කහම මේක මේ ජරා ගොඩක් කියලා හිතන්නේ, පටිකූල සංඥාවට එන්නේ, මේක බොහෝ පොත කෑමක් කියලා ආදි වශයෙන් තමයි. එතකොට ඔය මේකෙ පෙන්නන්නේ මේ අපේ ස්ටෙප්ස් හතක් තියෙනවා. හැම රවුමකම ස්ටෙප්ස් හතක් තියෙනවා. ඒකේ පළවෙනි ස්ටෙප් එක තමයි ඔයගොල්ලෝ මතක් ලියා ගන්නවා නම් මාක් කර ගන්නවා නම් මාක් කර ගන්න පුළුවන්. මේ පළවෙනි එක තමයි මේ සුබයි කියලා තියෙන එක. එතකොට ඒක මේ පරාමාස කාය ග්‍රන්ථයේ ඉඳන් මේ ඉදන් සත්‍යයට ඇදෙන විදිහටයි මේ ලියලා තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා අපි සුබයි කියලා ලකුණු කරේ කබලින්කාර ආහාරේ ඉඳන් සංඥාව දක්වා. දැන් අපි ඒක මෙතනින් ලකුණු කරලා තියෙනවා. මොකද අර ඇතුලේ ඉඳන් එන්නේ නේද? බල්ල මස් කට්ට දාපු ගමන් දෝගෙන ආවා කියන්නේ බල්ල මේක අරගෙන කාලා බල්ලා නෙමෙයි, අර පෙර තිබුණා වූ එකත් එක්කනේ ඇතුලින් මේක ඒ. එතකොට ඔන්න සුබයි කියලා ඔන්න පළවෙනි ස්ටෙප් එක තමයි ඒ පළවෙනි රවුමේදීම තමයි ඒක අපිට ඔහොම විදිහට සිද්ධ වෙන්නේ. ඉතින් මේ අපි හැම රවුමකම ස්ටෙප්ස් හතක් තියෙනවා. ඉතින් ඒ රවුම් වල දී එක එක ස්ටෙප්ස් තමයි සිග්නිෆිකන්ට් වෙන්නේ, වැදගත් වෙන්නේ. එතකොට අපි දැන් ඒ ස්ටෙප්ස් හත බලනවා නම් ඔන්න සුබයි කියලා ගත්තා. ඊට පස්සේ අන්න තමන්ට නිත්‍යයි කියලා එන්නේ. මතකදර අඹගෙඩිය කතාවේදී එහෙම අපි ඉගෙන ගත්තේ අඹගෙඩිය ඊළඟ දවසේ ගිහිල්ලා ගන්න පුළුවන් නම් අන්න එහෙනම් නිත්‍ය කතාවක් එන්නේ. එතකොට දෙවෙනි ස්ටෙප් එක තමයි නිත්‍යයි කියන එක. ඉදන් සත්‍යයේ ඉඳන් මෝහගති දක්වා ඔන්න නිත්‍යයි කියලා ඇති වෙලා තියෙනවා. ඒ තුන්වෙනි එකේදී වෙන්නේ දැන් ඔන්න ඔය සුබේට නිත්‍ය කියලා එකතු කළා. දැන් කට්ලට් ටිකක් කෙනෙක් දැක්කා. දැකපු ගමන් ඒ පිගාන කවුරු හරි අරගෙන ගියා නම් අන්න මොකද්ද මේ උනේ කියලා තියෙනවා. හැබැයි කට්ලට් තියෙනවා නම් මට නැවතත් අරක ස්පර්ශ කරන්න පුළුවන් නම් අන්න සුබේට නිත්‍ය කියලා එකතු වුණා. දැන් සුඛයි කියන එක තියෙනවා. එතකොට මේ සුඛය කියන එක බලන්න මෙතන මේ ලයින් එකක් දාලා තියෙනවා. මේ මෝහගතිය ඉඳන් සංස්කාර දක්වා රේඛාවක්, ඒකේ ලකුණු කරලා තියෙනවා කාම රාග අනුසය කියලා. අන්න ඒ රේඛාවෙන් තමයි කාම රාග අනුසය කියන එක නිරූපණය කරන්නේ. එතකොට මේ රේඛාව ඔයගලන්ට පේනවා දික්කරොත් හරියටම යන්නේ මේ සංඥාවට කියලා. එතකොට එහෙමනම් මෙතන මේ සුභේට නිත්‍යයි කියලා එකතු කළා ඔයගලන්ට ඇතුවනේ සුඛ සංඥාවක්. ඒක මගිනු යැති වල. නැත්තම් ඉතින් ගුණඹ ගෙඩියේ සුඛය තියෙන්නේ නැහැ නේද? නමුත් අර නිත්‍ය කතාවත් එක්ක මේක ඇති වෙලා තියෙනවා. මෙන්න මේ ඒරියා එක ඔයගලන්ට පේනවා මේ කොළපාට රේඛාවක් තියෙන්නේ. ඒ රේඛාවේ දකුණු අත පැත්තට සුභයි, මෙහෙන් පල්ලෙහාට ආවා. එතනින් සංස්කාර වලට ඇවිල්ලා ආපහු මෙතන මේ පරාමාස නිදන් සත්‍ය කැපෙන තැනට එන්න. ත්‍රිපීසියම වාගේ. අන්න ඒක ඒ ඒරියාකට කියනවා කාමරාගනුසේ ඒරියා එක කියලා. එතකොට දැන් අපි දැන් තුන්වෙනි ස්ටෙප් එක අපි කතා කරනවා නම් ඔන්න වෙන්නේ මොකද්ද? මේ සංඥාව මෙතන සුඛ කියන එක ආවා. ඉතින් එහෙමනම් මෙතන මේ වේදනාවේ ඉඳන් පරාමාස කාය ග්‍රන්ථයට යමක් ඇදෙනවා. ඉතින් ඕගොල්ලන්ට මෙතන ලියා ගන්න පුළුවන් තුන්වෙනි එක හැටියට සුඛයි කියලා. අර සංඥාව තමයි මෙතෙන් දෙන්නේ. එතකොට වේදනාවේ ඉඳන් පරාමාසයට ඇදෙන එක සුඛයි කියලා. පෝතිලි සූත්‍රයේ මතක ඇති අර තුන්වෙනි එකට අපි සුභයි කියලා ගත්තේ. ඒ තුන්වෙනි රවුම නේද? එතෙන්දී අපි සුඛයි කියලා ගත්තේ. ඉතින් ඒක තමයි එතෙන්දී සිග්නිෆිකන්ට් වෙන්නේ තුන්වෙනි රවුම වෙනකොට. ඒතර හැම රවුමම හැබැයි මේ ස්ටෙප්ස් ටික තියෙනවා. එතකොට දැන් මේ හතරවෙනි ස්ටෙප් එක කියන්නේ සුඛේ මේ පරාමාසයට ඇතුළු වුණා. ඒ ඇතුළු වුණාට පස්සේ ඔන්න අපි වරදවා වටහා ගත්තා සුඛයි තමයි ගුණඹ ගෙඩිය කියලා. දැන් ඊට පස්සේ ඔගොල්ලෝ ඒක අත්තා කියලා ගන්නවා. පස්වෙනි ස්ටෙප් එක තමයි මේ පරාමාස කාය ග්‍රන්ථියේ ඉඳන් බය අගතියට රේඛාවක් තියෙනවා. අපි ඒක ලකුණු කරලානේ. ඇරෝ එකක් ඇන්දොත් ඒ ඇරෝ එකක් ඇඳලා ඕගොල්ලන්ට ලියා ගන්න පුළුවන් මේක අත්තා කියලා. සෙවල් අත්තා කියලා ගන්න. අර කුණු අඹ ගෙඩිය ලාබයි කියලා එහෙම ගන්න. මෙහෙම වුණාට පස්සේ තමයි දැන් කුණු අඹ ගෙඩිය කපපු වෙලාවේ බැරිලා පණුවෙක් එහෙම කැපුණා නම් අඹ ගෙඩියත් අල්ලා වීසි කරනවා. අඹ විකුණන මුදලාලිත් එපයි කියලා මනසෙන් අයින් කරනවා. හැබැයි දැන් මේක කාලා සුඛයක් ඇති වුණාට පස්සේ නම් ඔන්න Tamanට තියෙනවා මගේ කුණු අඹ ගෙඩියත් හොඳයි, කුණු අඹ විකුණන මුදලාලිත් හොඳයි. ආදි වශයෙන් මේ අත්තා කියන එක මෙතන ඇවිල්ලා තියෙනවා. ඒ අත්තා ආවට පස්සේ ඔගලන්ට පේනවා මේ රේඛාවක් ලකුණු කරලා තිනවා බය අගතිය ඉඳන් වේතනාව දක්වා. අන්නේ රේඛාව තමයි දිට්ටි අනුසය. දිට්ටි අනුසය රේඛාව තමයි මේ ලකුණු කරලා තියෙන්නේ. ඉතින් ඕක තමයි 6 වෙනි ස්ටෙප් එක. දැන් දිට්ටි අනුසයක් තමන්ට ඇති වෙනවා. ඒ දිට්ටි අනුසය රේඛාව දික් කරා මොකද වෙන්නේ දැන්? යන්නේ රූපයට නේද? දැන් බලන්න මෙතෙන්ට ආවේ නිකන් නෙමෙයිනේ. සුඛේ පරාමාස වෙලා ඒක නිසා අත්තා වෙලා ඒ අගයන් ඇදගෙන තමයි මේ දික්ටි අනුසය තුල තියෙන්නේ. දැන් යා මොකද්ද මේ දික් කළා කියන්නේ රූපයට? රූපය සුඛයි කියන්නේ. අඹ ගෙඩිය සුඛයක් නැහැනේ. ඒකේ තියෙන බියුටි එකක් සුභයක් තියෙන්නේ. වරදවා වටා ගත්තේ. දැන් ඒක සුඛයක් බවට පත් වෙලා. ඉතින් ඔබ තමයි දැන් Tamanta අධිවචනයකුත් දෙනවා රූපයට නේද? රූපය සුඛයි. නැති එකකුත් දැන් අපේ මනසේ පවර්ලා තියෙනවා. ඒක අපි දිට්ටි අනුසය කියන එක 6 වෙනි ස්ටෙප් එක කිව්වා. දැන් ඉතින් මේක ආවට පස්සේ ඉතින් අපිට අර නන්දිය කියන එක ඇති වෙනවා. දැන් ඉතින් මෙරළයිප දෙන්න උනත් ඔබට කැමති වෙනවානේ. එතකොට අන්න එක තමයි 7 වෙනි ස්ටෙප් එක ඇටියට. එතකොට එවනම් මේ ඩයග්‍රෑම් එකේ අපි ඉගෙන ගන්න ඔය සුභයි සුඛයි අත්තා කියලා ওই විදිහට ඇති වෙන්නා වූ ඒ ස්ටෙප්ස් හත කියන එක ඉගෙන ගන්න. ඉතින් ඔය එක එක ස්ටෙප්ස් වලදී මේ එක එක රවුම් වලදී එක එක ස්ටෙප්ස් කියන ඒවා ඇති වෙනවා. ඉතින් මෙතනම කෙනෙකුට ඔන්න ලකුණු කරගන්න පුළුවන් ඔය කාම සංඥාව කියන එකක් ගත්තා. ඒ කියන්නේ මෙතන මේ වේදනාවට පල්ලෙහැන් ජරාව කියන එක තියෙනවා. ඒ ජරාව වේදනාව උඩට ගියාම වැටෙන අසම්පජානකාරීත්වය. ඉතින් ඔය කාම සංඥාව කියන එක නිරූපණය කරන්න පුළුවන් අන්නේ රේඛාව. අපි නිතරම කරන්නේ ඔන්න ඔය රේඛාව කරකවන. ওই ජරා වේදනා අසම්පජාන කියන රේඛාව තමයි අපි නිතරම කරකවන්නේ. විවිධ ආකාරයෙන් ගමින්. ඒක ඇච්චර අනිත් ධර්මයන් බලපුවාට නම් ගාක්මික පාට එක වැටහිම කියන එක තියෙනවා. අලුතෙන් බලන කෙනෙකුට ඒ පාට එක දැරේ තේරෙන්නේ නැහැ. එතකොට අපි දැන් මේකෙන් ඉගෙන ගත්තා මේ සුබ වෙලා සුඛ වෙලා අත්තා වෙන කතාව එහෙම අපි ඉගෙන ගත්තා. දැන් ඉස්සෙල්ලා ඩයග්‍රෑම් එකේ සුභයි සුඛයි අත්තා කියවන ඉතින් ඒවා හැදිලා තියෙන්නේ නිකන් නෙමෙයි අර විදිහට ওই ස්ටෙප්ස් හරහා ගිහිල්ලා. එතකොට අපි ඊළඟ ඩයග්‍රෑම් එකට යමු. ඒ තුන්වෙනි ඩයග්‍රෑම් එකට. මේ තුන්වෙනි ස්ලයිඩ් එකේ පෙන්නන්නේ මේක ලකුණු කරලා තියෙනවා අභිජ්ජා ව්‍යාපාද ඒ වගේම සාරම්භය කියන එක. පේනවද සාරම්භය ලකුණු කරලා තියෙනවා මෙතන? ඒ සාරම්භය කියන එක මේක තමයි අර තයෝදම්ම සූත්‍රයේ ඒ මම කිය බලලා ඉන්න ඕනි කියලා මම කරනකොට එතකොට අභිජ්ජාවයි ව්‍යාපාදයයි මෙතන සාරම්භය කියන එක ලකුණු වෙලා තියෙනවා. මේ මෝහයේ ඉඳන් මේ ජාතිය දක්වා ඉන්නා වූ රේඛාවේ ඔබලන්ට පේනවා මේ දුස්සීල භාවයත් එක්ක එහෙම කැපෙන රේඛාවක් තියෙනවා. මෙතන සාරම්භය කියන එක ලකුණු කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේකේ අපි ලකුණු කරලා පෙන්නනවා අහංකාරයේ මමංකාරයේ කියන එක. ඕගලන්ට පේනවා මේ තීන මිද්දේ ඉඳන් මෙතන තියෙනවා මේ 1.3 මෝහය කියලා. ඒක තමයි අපි අවිද්‍යා ආශ්‍රව කියලා කියන්නේ. එතකොට අන්න එතෙන්ට යන්නා වූ මේ රේඛාවයි ඊළඟට ඕගලන් දන්නවා මේ දොරපොල්ල. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ ග්‍රීන් දොරපොල්ල. අන්නේ දොරපොල්ලයි මේ රේඛාවයි කැපෙන තැන අන්න එතන තමයි මමංකාරය කියන එක ලකුණු වෙන්නේ. ඊළඟට ඔයගලන්ට ආපහු පේනවා තවත් රේඛාවක්. මොකද්ද? අවිද්‍යාව කියන එක මෙතන ලකුණු කරලා තියෙනවා අර පුටුව නේද? ඒ පුටුවේ ඇන්ද, පුටුවේ ඇන්ද අපි දික් කරගෙන ආවොත් ඔයගලන්ට ආපහු පේනවා රේඛාවක් තියෙනවා කියලා, මේ තිත් රේඛාවක්. තීන මිද්දේ ඉඳන් මෝහෙ දක්වා, මහා මෝහෙ දක්වාම යනවා රේඛාවක් තියෙනවා. අන්නේ රේඛාවයි මේ දොර, මේ පුටුවේ ඇන්දයි කියන එක අපි දික් කළාම ඒක කැපෙන තැන තියෙනවානේ. ආන්නේ කැපෙන තැනට එනවා අහංකාරයේ කියන අහං. එතකොට දැන් අපිට පේනවා මේ මමංකාරයයි අහංකාරයයි දැන් ওই පරාමාසකාය ග්‍රන්ථයේ අස්සෙම තමයි මේ දෙන්නම ඉන්නේ නේද? එක්කෙනෙක් උඩ හරියෙන් ඉන්නවා, එක්කෙනෙක් යටින් ඉන්නවා. ওই දෙන්න එක්කම වෙලා ඉන්න දැනකුත් තියෙනවා. ඔයගලන්ට පේනවාද මේ රතු පාට රේඛාවක් ලකුණු කරලා තියෙනවා. එකක් ලකුණු කරලා තියෙනවා සංඥාවේ ඉඳන් පලාසය දක්වා. තව රේඛාවක් ලකුණු කරලා තියෙනවා තීන මිද්දේ ඉඳන් සම්ප්‍රප්පලාපය දක්වා. රතු පාටින් ලකුණු කරලා තියෙනවා. ඒ දෙක කැපිලා තිනව නේද මේ කුක්කුච්චේ තියෙන දැන්. ආන්න එතන තමයි අහංකාරයේ මමංකාරයේ කියන එක දෙන්න එකට එක්කව වෙලා ඉන්නේ. පලාසයෙන් මොකද්ද කරන්නේ? පලාසයෙන් නිතරම කරන්නේ වෙන් කරන්නේ හදන. අරකට වඩා මේක හොඳයි කියලා හොඳ එකට යන්න හදන. දැන් මේ අවස්ථාව වෙනකොට මෙයාට වෙන් කරගන්න බෑ මෙතන ඉන්න පලාස මේ රේඛාව සංඥාව ඉඳන් පලාසයේ තියෙන රේඛාව. මෙතන මේ පොයින්ට් එකේදී වෙන් කරගන්න බැරි වෙනවා. ඒකේ තේරුම තමයි දැන් ඔයගොල්ලෝ හිතන්න බලන්න මෙන්න මේ තීන මිද්දේ ඉඳන් සම්ප්‍රප්පලාපය දක්වා ඔයගොල්ලෝ යනවා කියලා. මේ තීන මිද්දේ ඉඳන් සම්ප්‍රප්පලාපය ගිහිල්ලා මෙතන මේ අහණිවමුනේ එක්කහු වෙලා ඉන්න තැනට එනකොට දැන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න අපි තීන මිද්ද නොවිච්ච අවස්ථාවක් තියෙනවා. අපි හැම තිස්සෙම රෝගී. මොකද අපි වට අටක් කරකවනකොට අපි තීන මිද්ද ස්වභාවයට ඇවිල්ලා තියෙනවා. අපි චිත්තයන් චෛසිකයන් අකර්මන්නේ භාවයට පත් වෙලා තියෙනවා. ඉතින් ওই වට අට ගැරකෙවි ඕගොල්ලෝ මහා කප්ප ගණනාවකට ඉස්සෙල්ලන්නේ නේද? දැන් ඉතින් තාමත් කරකෝ යන්නේ. එහෙනම් අපි තීන මිද්ද වෙලා ඉවරයි. එහෙම නැත්තම් හිතන්න මොහොත හැදිලා ඉවරයිනේ. අපි දැන් නිකන් මොකක් හරි වස්තුවක් දැකලා අඹගෙඩිෂා රහයි කියලා ගන්නකොට මේ මූදේ තියෙන උඩ රැල්ලක් විතරයි. හැබැයි වතුර කඳ තියෙනවා නේද? ඒ වගේ මේක හැදිලා ඉවරයි. ඉතින් එහෙමනම් දැන් මෙතන මේ පැත්තේ ඉඳන් එනකොට දැන් අපි ලෙඩ වෙලා නෙන්නේ. එතකොට දැන් තමන් කියනවා මේ පැත්තෙන් ගත්තාම තීන මිද්දේ කොහොම ලෙඩ කියලා නේද? ලෙඩ වෙලා මම කියන එකයි මේ කියන්නේ. ලෙඩ වෙලා මම. මෙතන ඉඳන් අනිත් පැත්තට යනකොට දැන් මම ඉන්නවානේ මේ සම්ප්‍රප්පලාපේ. ওই සම්ප්‍රප්පලාපයේ තුල තියෙනවා නිත්‍යභාවය කියන එක. මිනිස්සුනේ දොඩොඩොඩෝ ඉන්නේ කාලය ගත කරන්නේ. පස්සාවට ගිහිල්ලා ඉන්නවා අපි නිත්‍යභාවයක් යම් විදිහට තියෙනවා. ඒ වගේ තමයි දොඩොඩොඩෝ කාලය ගත කරනවා. ඒකට සම්ප්‍රප්පලාපේ තුලත් නිත්‍යභාවයක් කියන එක තියෙනවා. දැන් බලන්න මෙතන ඉඳන් කියන්නේ මොකද්ද? මම ලෙඩ වෙලා. මම හැමදාම නිත්‍යයි. මම මේ හැමදාම මේ හොඳ සනීපින් ඉන්න මිනිස්සයෙක්. මට මේ අද අහම්බෙන් ලෙඩ වෙලා හැමදාම ලෙඩ වෙලා කියන කතාව එයා කල්පනා කරන්නේ. දැන් කියන්නේ ඔයගොල්ලෝ අද වැට්ටි කියන එක නෑ, අද මම ලෙඩ වෙලා. අන්න ඒ අර්ථයයි තියෙන්නේ. දැන් ඉතින් ওই දෙකේ වෙනසක් තියෙනවද? මේ පැත්තේ ඉඳන් එනකොට කියනෝ තීන විද්‍ය පැත්තෙන් මෙතෙන් එනකොට කියනෝ ලෙඩ වෙලා මම. දැන් කියනෝ මම ලෙඩ වෙලා. දැන් පලාසයට මේක වෙන් කරගන්න විදියක් නෑ. දෙකම එකයි කියන එක තියෙනවා. ඒකින්ද මේ දෙන්න එකට එක්කව වෙලා ඉන්නවා කියන එක තියෙනවා. එතකොට දැන් අපි මෙතන ඉගෙන ගත්තා අහංකාරයේ මමංකාරයේ වෙන් වෙලා ඉන්න තැනයි ඒ දෙන්න එකට එකතු වෙලා ඉන්න තැනයි. ඉතින් ඕක ඉගෙන ගත්තේ අපි මේක අවසාන හරියේදී අපි ඉගෙන ගන්නවා ඩයග්‍රෑම් එකක් ඒකදී ආමි මොන එකතු වෙලා ඉන්න අවස්ථාවේදී වෙන්නේ මොකද කියන එකෙන් අපි බලමු. අන්න ඒක සඳහා තමයි අපි මේක ඉගෙන ගත්තේ. එතකොට ඒ වගේම අභිජ්ජා ව්‍යාපාද සාරම්භය කියන එක ලකුණු කරලා තියෙන තැනත් අපි ඉගෙන ගත්තා. එතකොට අපි එහෙමනම් ආපහු සූත්‍ර දේශනාවට යමු. එතකොට මෙතෙන්දි කිව්වේ මොකද්ද? මුලින්ම මම සම්පූර්ණයෙන් මේකේ පැනගත්තා නම් දැන් මේ මාර්ගයේ කුකුල් කොටුනේ මෙතන මේ යට ලකුණු කරලා තියන්නේ. එතකොට මේකෙන් මම ඇතුලේ ඉන්නේ නැහැ. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම භාවිතා කරලා මම මේකෙන් එළියට පැන ගන්නවා. ඉතින් විරිය ඉද්ධිපාදේ වගේ භාවිතා කරලා තමන් එළියට පැන ගන්නවා කියන අර්ථය ඒ tie. ඊළඟට දෙවෙනි කාරණයට තථාගතයන් වහන්සේ දේශනා කරනවා යළිදු මහණනි ආරශාවකතමේ මෙසේ ප්‍රත්‍යාවේක්ෂ කෙරේ. යම් දිට්ඨ ධම්මික කාම කෙනෙකුත් යම් සම්පරායික කාම කෙනෙකුත් ඇද්ද. යම් දිට්ඨ ධම්මික කාම සංඥාවකුත් යම් සම්පරායික කාම සංඥාවකුත් ඇද්ද. යම් කිසි රූපයක් ඇද්ද. ඒ හැම සතර මහා භූතයෝද සතර මහා භූතයන් නිසා පවත්නා වූ රූපයයි කියා මෙසේ ඒ පිළිවෙත බහුල කොට වෙසෙන ඔහුගේ සිත අරියත්ව කාරණේ වූ පහද සම්පසාදේ ඇති කල්ලි මේ භවයෙන් විදුසුන් නොවන රහත් භවෝ පසක් කෙරේ. ආනීජ සමාපත්තියට වූ සමවදී මරණින් මත්තේ මේ කාරණේ විද්‍යාමාන වෙනවා. මේ කර්මයේ මේ මහන්මුන්ගේ නිසි විපාක විඥානීය වීන ඒ කුසල ආනීජ ස්වභාවයට පැමිණියවන්නේ. මහණනි මේ දෙවෙනි ආනීජ සප්පාය ප්‍රතිපදාව කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. එතකොට මෙන්න මේ අවස්ථාවේදී මෙයන් කියන්නේ මොකද්ද? රූපය කියන එක නොවෙනවා නම් කාමයයි කාම සංඥාවයි නැති කියලා. එයාට පේනවා මේ ධාතු. මේක තියෙන්නේ ධාතු විතරයි. වෙන මොකක්වත් නෑ. ඉතින් ඔය මේ 2B ඩයග්‍රෑම් එකේ උගලන්ට ඒක ලස්සනට දැන් පේනවා නේද? ඒ කියන්නේ ඒ පුද්ගලයාට පේනවා මෙන්න මේ දිට්ඨි අනුසය. මේ දිට්ඨි අනුසය රේඛාව දික් කළා මෙන්න මේ රූපයට ඇඟිලි දික් කළා තමයි තියෙන්නේ. දැන් බලන්න ඉස්සර කාමයේ කියන එක ලකුණු කරලා තිබුණා. කාමච්ඡන්දය කියනකොට අපි දන්නවා කබලින්කාර ආහාරයෙන් අර ජරාව කියන තැනට දක්වා ඇවිල්ලා කියලා නේද? ආපහු කාම සංඥාව ගෙවුවාම අපි කිව්වා නේද? මෙතනයි ජරා වේදනා අසම්පජාන කියන රේඛාව කියලා. ඒක ලකුණු කරලා නේද? එතකොට කාමයේ කාම සංඥාව. එයාට පේනවා මේ ඇතුලේ තිබෙනා වූ දෙයක් උඩ තමයි මේක සිද්ධ වෙන්නේ. මොකද්ද මේ? දික්කල ඇඟිල්ල දික්කල මේ දිට්ටි අනුසයෙන් ඇඟිල්ල දික්කල පෙන්වන්නේ මෙන්න මේ රූපය ධාතු. මේක නිසා තමයි. ඉතින් ඒ කියන්නේ හරියට කෙනෙක් තේරුම් ගත්තා නම් දැන් ඉද්දී අපි කියවනේ විරිහරි භාවිතා කරලා අරගෙන එළියට පැන ගන්නවා කියලා. ඉතින් එහෙම විරියක් භාවිතා කරගත්ත එක්කෙනා ඉතින් ওই සංස්කාරයන් භාවිතා කරගෙන ආපහු අර කුකුල් කොටුවට වැටිලා මේ රූප ස්පර්ශ කරන්න යන්නේ නැහැ. එයාට පේනවා මේ ඇතුලේ එන්නා වූ දෙයක් උඩ මෙතන මේ රූපය කියන එක තමයි මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඒක ධාතු වශයෙන් එයා හොඳට දන්නවනේ. ඒ කියන්නේ අසුභේ වශයෙන් හොඳට දන්නවනේ මේක තියෙන වෙන මොකක්වත් නැන් ධාතු විතරයි කියලා. අන්න එතෙන්ද එයාට rahat වෙන්නත් පුළුවන්. ඒ වගේම එහෙම නැත්තම් ඉතින් ඒ දෙවිනි ආනෙන්ජ සප්පාය හෙල්ලෙන්නේ නැතුව ඉන්න පුළුවන් ඒ ප්‍රතිපදාවයි කියලා ඒ තථාගතයන් වහන්සේ එතන දේශනා කරනවා. එතකොට ඊළඟට තුන්වෙනි කාරණේට කියනවා යළුදු මහණෙනි ආර ශ්‍රාවකතේ මෙසේ ප්‍රත්‍යාවේක්ෂ කෙරේ. යම් දිට්ඨ ධම්මික කාමයෝත් යම් සම්පරායික කාමයෝත් ඇද්ද. යම් දිට්ඨ ධම්මික කාම සංඥාවකුත් යම් සම්පරායික කාම සංඥාවකුත් ඇද්ද. යම් දිට්ඨ ධම්මික රූපයෝත් යම් සම්පරායික රූපයෝත් ඇද්ද. යම් දිට්ඨ ධම්මක රූප සංඥාවකුත් යම් සම්පරායික රූප සංඥාවකුත් ඇද්ද. මේ දෙකම අනිත්‍යය. යමක් අනිත්‍ය නම් ඒ තෘෂ්ණා දික්ටි විසින් අභිනන්දනා කරන්නට නොනිසි වෙයි. අභිමානීන් කියන්නට නොනිසි වෙයි. බැසගෙන සිටීමට නොනිසි වෙයි. ඒ කියන්නේ නාබිනන්දති නාබිවදති නාජෝසාය තිට්ඨති කියන එකයි. මෙසේ පිළිපන් ඒ කාමරූප ප්‍රතිභානියෙම එම පිළිවෙත බහුල කොට වෙසෙන ඒ මහණුන්ගේ සිත අරියත්ව ආදී කාරණේහු පහද සම්පසාදේ ඇති කල්ලි මේ භවයේම විදුසුන් නොවන රහත් බව වූ පසක් කෙරේ. එතන පෙන්නන විඥානාංචායතන සංඛ්‍යාත ආනින්ජේට වූ සමවද කාබු මරණින් මත්තේ තෙල කරුණ විද්‍යාමාන වේ. මේ කරුණුන්ගේ මහණුන්ගේ උපතට නිසි විපාක විඥානීය වීන මේ කුසල ආනින්ජ ස්වභාවයට පැමිණියවන්නේ. මහණෙනි මේ තුන්වෙනි ආනින්ජ සප්පාය ප්‍රතිපදාවයයි කියනවා. ඉතින් මෙතෙන්දි ගත්තාම කාරණා 8ක් එනවා. ඉතින් දෙපෙන්නවා මේ කාමයේ කියන එක දිට්ඨ ධම්මයි සම්පරායිකයි. ඒ වගේම කාම සංඥාවත් බලනවා අතීත මේ දැන් තියෙන එකයි අනාගත එකයි. රූපය කියන එකත් දිට්ඨ ධම්මයි සම්පරායිකයි. රූප සංඥාව කියන එකත් ඒ දිට්ඨ ධම්මයි ඒ සම්පරායිකයි වශයෙන් ගන්න. එහෙම අරගෙන එයා කල්පනා කරනවා මේක අභිනන්දනා කරන්න වටින්නේ නැහැ. නාබිනන්දති නාබිවදති නාජෝ සාය තිට්ඨති කියලා එයා කල්පනා කරනවා. අන්න එහෙම කල්පනා කළා. ඊපස්සේ එයාට පුළුවන්කම තියෙනවා එක්ක රහත් බවට පත් වෙන්න. ඉතින් එහෙම නැත්නම් ওই විඥානං ඡායතන වෙනි ඒ ඒ සමාධීන්ට ගිහිල්ලා එයාට ඉන්න පුළුවන්කම කියන එක ඒක ඇති වෙනවා. එතකොට මේවා ඉතින් ධර්මයේ තිබු අර අනිත් ධර්මයන් එක්ක ඉතින් පළක්කට සම්බන්ධ කර කර බලන්න පුළුවන්කම කියන එක තියෙනවා. දැන් අපි කාරණා තුනක් ඉගෙන ගත්තා. ඊළඟට ඊළඟ එකේදී පෙන්නනවා මහණින් නැවත අනිකක්ද කියමු. ආර ශ්‍රාවකතේ මෙසේ කල්පනා කර මෙලෝ යම් කාමයෝත්තෙද්ද පරලෝ යම් කාමයෝත්තෙද්ද මෙලෝ යම් කාම සංඥාවෝත්තෙද්ද පරලෝ යම් කාම සංඥාවෝත්තෙද්ද මෙලෝ යම් රූපයෝත්තෙද්ද පරලෝ යම් රූපයෝත්තෙද්ද මෙලෝ යම් රූප සංඥාවෝත්තෙද්ද පරලෝ යම් රූප සංඥාවෝත්තෙද්ද යම් කම්පාන වන ධ්‍යාන සංඥාවෝත්තෙද්ද යම් තැන ක්‍රීසියු සංඥාවෝ ඉතිරි නැතු නිරුද්ධ වෙද්ද යම් මේ ආකින්චන්නායතන සමාධියක් වේද ඒ ශාන්තේ ඒ ප්‍රණීතේ මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූ ගේසිත ආකින්චන්නායතන සමාධි හේතුවේ සිත පහදී පැහැදීම ඇති කල්ලි මේ භවයෙන් ආකින්චන්නායතන සමාධියට හෝ පැමිණි ප්‍රඥාවෙන් හෝ මිදේ රහත් වෙමි. ශරීරයාගේ මිදීමෙන් මරණින් මතු යම් කාරණිකින් ඔහුගේ උත්පත්තිය ගෙන දෙන්නා වූ විපාක විඥානි ආකින්චන්නායතන කුසල විඥානට සමාන වේ යන මේ කාරණේ ඇත්තේ මහන්නේ මේ පළවෙනි ආකින්චන්නායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියනවා. ඉතින් මේ අවස්ථාවේදී මේ පුද්ගලයා ওই සංඥාව කියන එක ලාභයක් කියලා පවසන්නේ නැහැ. ලාභය කියලා ගන්නෙ නැතුව තමයි මේ ආකින්චන්නායතයට යන්නේ. දැන් ඕගොල්ලෝ හිතලා බලන්න පොඩ්ඩක්. දැන් ඕගොල්ලෝ ඉගෙන ගත්තනේ අර අපිට ස්ලයිඩ් 3 එකේදී මෙතන සාරාංශය කියන එක තියෙනවා. එතකොට එක මොහොතකට හිතන්න බලන්න ඕගොල්ලන්ට මේ අභිජ්ජාවක් නැහැ. එහෙමත් නැත්නම් ව්‍යාපාදයක් නැහැයි කියලා හිතන්නකො. දැන් තියෙන්නේ සාරාංශයයි කියලා. එතකොට මෙන්න මෙතන සාරාංශය තියෙනවා නම් මෙතන කැරකීමක් කියන එක සිද්ධ වෙනවා. මේ පල්ලය හරියේ හරියට මේ ස්පිනින් එකක් තියෙනවා. මේ සාරම්භයේ නිසා කම්පිටිෂන් එක මේකට වඩා අරක හොඳයි කියලා අපි දන්නවනේ වට කරකවනවා කියලා. ඉතින් මෙතනත් කැරකිල්ලක් තියෙනවා. ඉතින් මෙතන මේ කැරකිල්ලක් සිද්ධ වුණා නම් මෙතන මේ විඥානේ මෝසල්ලෙන් අල්ල මේ පැත්තෙනුත් හයිය කැරකිනවා කියන එක ඒක සිද්ධ වෙනවා. එතකොට ඒක නිසා ඒ තමන්ට උද්දච්ච මේ ස්වභාවයක් කියන එක ඇති වෙනවා. මොකද තමන්ට කැමති වෙලා තියෙන තමන් කැමති වෙලා තියෙන සුඛයට හැබැයි තමන්ට ඇති වෙලා තියෙන්නේ දුක්ඛය කියන එක. ඉතින් ඒක නිසා දැන් පේනවනේ දැන් මුදලාලි කෙනෙකුට තව මුදලාලි කෙනෙක් කඩයක් දාගත්තා නම් දැන් ඉතින් ඉස්සර වාගේ සුඛේ නැහැ නේ. ඉතින් මේක කම්පිටිෂන් එකක් එහෙම ඇති වෙලා නේද. ඉතින් ඒක නිසා දුක්ඛය තියෙනවා. දැන් බලන්න අපිට මේ කිසිම ආකාරයකින් ওই සුඛය භාවිතා කරගෙන ඉන්න පුළුවන්. අපි හැමදාම පෙරදෙනවානේ. පෙරදෙනවා කියලා කියන්නේ ඕගොල්ලෝ ඉස්සර රූපයක් අල්ලගෙන හිටියා. එතකොට ඔන්න ඉතින් රූපේ ජරා වෙනවා. ඒ පාර තේනවා මේ රූපයත් එක්ක නම් ඉන්න බෑ කියලා. කවුරු හරි කෙනෙක් ඔන්න බේතක් දෙනවා. බේත මොකද්ද? ඔයා යන්න කියන ප්‍රථම ධානයට. රූපයෙන් හිම අයින් වෙලා විවිච්ඡේව කාමයේ විච්ඡා කුසලයේ ධම්මේ. දැන් ඔන්න සතුට වෙලා ඉන්න ප්‍රථම ධානයේ දැන් නම් හරි අර ජරා රූපයත් එක්ක නෙමෙයි මගේ කතාව මං ඒවයින් වෙලා ඉන්නවා. ඒ මලමුත්‍ර අසූචි කියලා. ඔයගොල්ලෝ සතුටලා ඉන්නකොට ඔන්න දෙවෙනි ධානයට ගිහිල්ලා එක්කෙනෙක් එනවා. එයා ඇවිල්ලා කියනවා. අයියෝ, ඔය මොකද්ද? ඔයා මේ විතක්ක ਵਿਚාර කර කර මේ ඔයා මේ පළවෙනි ධානයේ ඉන්නේ. මං ඕවා ගැන හිතන්නේවත් නැතුව. මං ඉන්නේ දෙවෙනි ධානයේ. දැන් ඔන්න තමන් ආපහු පරාදයි නේ. දැන් දෙවෙනි ධානයේ එක්කෙනා උදන් අනාගෙන එයා ඉන්නකොට තුන්වෙනි ධානයේ එක්කෙනා එනවා. ඇවිල්ලා කියනවා. අයියෝ, ඕවාගේද? මං මේ ඔය ඇඟ හැමතැනම ධාරාව ගලනවා වගේ ඩ්‍රේන් වෙවි නෙමෙයි මම ඉන්නේ. මම මේ මූණෙන් එහෙම සුඛේ සහගතව බොහෝම සැපට මං ඉන්නේ. ඒ පාර ආපව පරාදයි. තුන්වෙනි ධානය ආවම දෙවෙනි එක්කෙනා අපරාදයි. ඉතින් යා උදන් අනාගෙන ඉන්නකොට හතරවෙනි ධානය එක්කෙනා ඇවිල්ලා කියනවා අයියෝ ඕවාගේ නෙමෙයි. ඔයා ඕකේ වැටිච්ච ගමන් ඔයා දුකේ නේ ඉන්නේ. මං ඒ සුඛය දුකය දෙකම පහ කරලා මං ඉන්න උපේක්ඛාව. එතකොට දැන් ආයිත් පරාදයි. ඉතින් ওই විදිහට ගත්තාම දැන් ඒ පාර අන්න ආකාස සංඥායතර වෙනදාන මේව රූප එපා කියලා. ආකාස සංඥාට පැනගෙන එයා ඉතින් සන්තෝෂයෙන් ඉන්නකොට ඔන්න එනවා විඤ්ඤාණං ඡායතනෙ කියන. එයා ඇවිල්ලා කියනවා ඕවාගේ නෙමෙයි මම. මේ විඤ්ඤාණය ආලෝකයේ සහගතව මම හොඳට ඉන්නවා කියලා. එපාර ආයිත් පරාදයි නේ. එතකොට මෙයා කල්පනා කරනවා මේ කිසිම ආකාරයකින් මට මේකේ දිනන්න බෑ. කොහොම කළා මේ වේදනාවේ කතාව ගත්තොත් මම පරාදයි. ඉතින් එහෙමනම් එයා කැමති වෙනවා මේ වේදනාව සම්පූර්ණයෙන් නැති වෙලා යන්නට. ඒතං සන්තං ඒතං පනීතං. ඒක තමයි ඊයේ පෙන්නන්නේ. මේක සම්පූර්ණයෙන් නිරුද්ධ වෙනවා නම් ඒක මං කැමතියි කියලා. යදිදං ආකින්චන්නායතං. එයා හත්වෙනි ධානය කියන එකට. එතකොට දැන් මෙන්න මේක තේරුම් ගන්න. දැන් අපිට තේරෙනවා මෙතන කම්පිටිෂන් එක සාරාංශයෙන්ම මේක පේන හැටි. අපි යමු මේ ඊළඟ ස්ලයිඩ් එකට, හතරවෙනි ස්ලයිඩ් එකට. මේ හතරවෙනි ස්ලයිඩ් එකේ ඔයගලන්ට පෙන්වලා දෙන්නේ ඔය පිටකෝපදේශයේ පෙන්නනවා. මේ පොත් තියෙන කෙනෙකුට නම් බලන්න පුළුවන්. මේ සිංහල පොත පිටුව 119. ඒකේ පෙන්නනවා භවයේද භෝගයේද ව්‍යාකාරයේද වෝකාර කියලා කියන්නේ. අහංකාරස්ස පදට්ටානම් කියලා. බවං භෝගංච වෝකාර අහංකාරස්ස පදට්ටානම්. පදට්ටානී කියන්නේ ආසන්න කාරණේන ෆූටින් එක වෙනවා කියලා. එතකොට ඒකෙන් ඒ කියන්නේ අහංකාරය කියන එක ඇති වෙලා අහංකාරයෙන් ඇති වෙන්නේ මොකක්ද? අත්ත සංඥාවක් කියන එකයි. දැන් අපිට පේනවා ඔක ලකුණු කරලා තියෙනවා අපි මේ ඩයග්‍රෑම් මේක. භවය කියන එක ලකුණු කරලා තියෙනවා වේදනාව කියන තැන. ඊළඟට භෝගය කියන එක කබලින්කාර ආහාරය දෙන. ඕකාරය කියන එක මනෝ සංකේතන කියන තැන. එතකොට දැන් අපි දන්නවා මේ භෝගයන් කියන ඒවා නිසා ඕගොල්ලෝ සතුට වෙලා තියෙනවා. ඒවා නිසා අහංකාරයන් ඇති වෙලා තියෙනවා. මට බෙන්ස් කාර් එකක් තියෙනවා, මට හොඳ ගෙයක් තියෙනවා ආදී වශයෙන් ඒවයි අහංකාරයක් තියෙනවා. හැබැයි බලන්න ඕගොල්ලන්ගේ මේ ලේන් එකේ ඉන්න ඔක්කොටම තියෙන බෙන්ස් කාර් නම් ඕගොල්ලෝ අහංකාර වෙනවා. නෑ, අහංකාර වෙන්න එකක් නෑ. අර විෂමතාවයක් එක තමයි අහංකාර වෙන්නේ. ඒ වගේම තමයි භවය නිසාත් අහංකාර වෙන්නේ. දැන් අවුරුදු 16ක ගෑන් ළමෙක්. ඉතින් ඒ ළමයා ලස්සන නම් ඒක නිසා අහංකාරය. හැබැයි ඉතින් මුළු ලෝකෙ ඉන්න ඔක්කොම කට්ටිය ඒ වගේම නහයවල් තියෙනවා නම් ඒ වගේම මූණවල් නම් ඉතින් එහෙම අහංකාර වෙන්න බෑ. ඒ කියන්නේ ඉනක්විලිටි එක නිසා තමයි මේ අහංකාර කතාව ඇති වෙලා තියෙන්නේ. ඒ වගේම දැන් මේ අරූප ධාන ඕකාර කියලා කිව්වහම මෙතන මේ කියනවා මෙතන මේ ආකාස සංඥායතනෙ වගේ අරූප ධාන. අන්න ඒ වනිස තාංකාරය. ඇයිති දැන් ඕගොල්ලෝ කියනවනේ කෙනෙකුට ගිහිල්ලා මං අද නම් බොහොම හොඳයි, මං භාවනා කරලා කළු වෙලා ගියා, මං ආකාස සංඥායතනෙ හිටියද. ඉතින් අනුම අනිත් මිනිස්සුя කියනවා අනේ මට කවදාවත් ඔකට යන්න බැරුණානේ, මං ඕක හරියට දන්නේ නැහැ මොකද්ද කියලා. ඉතින් දැන් එයාට බෑ, මට පුළුවන්. ඒ විදිහට තමන්ගේ අහංකාරය කියන එක ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ අහංකාරය නිසා ඉතින් තමන්ට ඇති වෙන්නේ ඔය අත්ත කියන සංඥාවක් තමයි ඇති වෙන්නේ. ඉතින් මේක මේ පල්ලෙහෙන් පෙන්නලා දීලා තියෙනවා. ඒක ඔය සිංහල පොතේ නම් පිටුව 132. ඒකේ පෙන්නනවා මේ පුරුෂ ඉන්ද්‍රයන්ට ස්ත්‍රී ඉන්ද්‍රයන්ට තණ්හා පදත්තානම් කියලා. තණ්හාවට ආසන්න කාරණ වෙනවා කියලා පුරුෂ ඉන්ද්‍රියයි ස්ත්‍රී ඉන්ද්‍රියයි කියන එක. ඒක පෙන්නනවා පිරිමියෙක් නම් ගැහණිය හා සම්බන්ධ වූ දෙයක් ඇත. ඒ පුද්ගලයා ඒ විදිහට අභ්‍යන්තරේ ඇලෙනවා කියලා. ඒ අභ්‍යන්තරේ ඇලුනහම මෙසේ මේ ඒක තමයි අහංකාරය කියලා කියන්නේ. මෙසේ රාග සහිත වූයේ බාහිර වූ දේ සොයයි. මේක මමංකාරයයි කියලා පිටකෝපදේශයේ පෙන්නනවා. ඒ කියන්නේ ඕගලන්ට අපි මේක ඊයේ පෙරේදා පැහැදිලි කළා. මං කියුවේ අර මම පොඩි ළමයෙක් දැක්කා. ඒ ළමයා පොඩි කාලෙම අවුරුදු 5-6ක කාලෙම එයා ගහකට නැග්ගා. පේර ගහකට. නැගලා ඉවරලා එයා මේ එයාගේ නංගිට කියනවා ඒ අත්තට පේර අත්තට නගින්නේ කියලා. අම්මා බලාගෙන ඉඳලා කිව්වා පුතේ ඔය ගෑනු ළමයි ගස් නගින්නේ නැහැ කියලා. ඉතින් මෙයා ඒක දාගත්තා. මම පිරිමියා අපිට තමයි මේ වගේ වැඩ පුළුවන් කියලා දාගත්තා. ඉතින් අපි ඔක පැහැදිලි කළානේ. තවදුරටත් එයා ලොකු වෙලා ඊට පස්සේ ගෙදෙට ඇතුල් වෙනකොට එයා මේ කල්පනා කරනවා තනකොළ වගේ ඒවා එහෙම දැක්කම මේ බර වැඩ කරන්න පුළුවන් මට තමයි, අපේ නෝනට නම් මේවා බෑයි කියලා. ඒ වගේම තමයි කාන්තාව ගේ ඇතුළට ඇවිල්ලා අර කුස්සිය දැක්කයින් පස්සේ එයා කල්පනා කරනවා මේක තමයි මගේ රාජ්‍යය, මට තමයි මේවා පුළුවන් කියලා. නේද? එනිකන් එකපාරටම එනවා, ඇඟෙන්න එනවා ඒක නේද? අහංකාරකම් කියන එක. එතකොට ওই විදිහට මේ ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග ඒවා නිසා ඒ පුරුෂයා කාන්තාව දෙස බලන්නේ මම පුරුෂයා කියලා මාන්නයක් අටවෙයි. කාන්තාව පුරුෂයා දෙස බලන්නේ මම කාන්තාව කියලා මාන්නයක් අටවෙයි. ඒක නිසා යාට ඒ සිතුවිලි කියන ඒවා ඇති වෙයි. එතකොට ඒක තමයි මේ පෙන්නන්නේ. අර අවුරුදු 16 ගෑනු ළමයා මේ විදිහට අහංකාර වුණා. ඒ අහංකාර වෙලා ඉතින් එයා ඒක ඇතුලේ ඇලිලා. එතකොට දැන් එයා දැනගන්න ඕනේ අනිත් අය දැන් මම මේ ලස්සනයි කියන එක එහෙම. ඉතින් ඒක සඳහා දැනගන්න යාඩ් ස්ටික් එක නම් එයා බලන්න ඕනේ අනිත් අය දිහා. ඉතින් අනිත් අය දිහා ඒව බලන්න ගියායින් පස්සේ මොකද වෙන්නේ? බාහිර වස්තුන්ගේ පරිග්‍රහයට යනවා. බාහිර මතකද බාහිර වස්තුන්ගේ පරිග්‍රහය කියන එක ඇති වෙලා ඒකෙන් මමංකාරයක් ඇති වෙනවා කියලා හලිතගානි සූත්‍රය කරපු වෙලාවේ අපි ඉගෙන ගත්තා. ඉතින් ඒකෙන් අපි සුඛ සංඥාවට යනවා. ඒ එහෙම ගිහිල්ලා ආපහු පොඩි බෙල්ට් එකක් මතකද ඒ බෙල්ට් එක අපි හදා ගන්නවා කියලා පෙන්නුවේ. මෙතන පරිග්‍රහය කියන එක මේකේ ලකුණු කරලා තියෙනවා. පරිග්‍රහය නිසා දැන් එයා අනිත් අය දිහා බැලුවා. ඒකෙන් මමංකාරයක් ඇති වුණා. ශරීර කොටාසයක් හරි අල්ලගෙන ඉතින් ඒකෙන් සුඛ සංඥාවේ මේ ස්පර්ශය කරා නැවතත් ගමන් කරනවා. ඒක ওই විදිහට අහංකාරය නිසා එයා මමංකාරය කියන එක ඇති කරගත්තා කියන එක තමයි අපි මේ පෙන්නන්නේ. එතකොට දැන් ඔයගලන්ට පේනවා මෙතන ලකුණු කරලා තියෙනවා 1 2 3 කියලා. ඔබ පොඩ්ඩක් මතක තියාගන්න. 1 යන්නේ කබලින්කාර ආහාරයට. 2 සංඥාව පැත්තට. ඊට පස්සේ 3 ඕකාරය කියන එක. අපි මේක අංශ 90කින් කරපෝ. ඒ කියන්නේ මේ කබලින්කාර ආහාරයේ ඉඳන් අපි හිතමු උඩින් ලණුවක් දාලා සංඥාවට චේතනාවට උඩින් දාලා පල්ලෙහෙන් අපි අදිනවා කියලා. ඇත්තටම මේක පෙරලෙනවා නේද? මේ වේදනාව කියන තැන නෙමෙයිද? මවුන් කරලා වගේ තියෙන්නේ. මේක දැන් මේ පැත්තට පෙරලෙනවා වගේ වෙනවා. ඒක උණයින් පස්සේ වෙන දේ තමයි මේ ඊළඟ ස්ලයිඩ් එකේ පෙන්නන්නේ. ස්ලයිඩ් 5 එකට අපි ගිහිල්ලා බලමු. දැන් බලන්න අර වේදනාව කියන එක අපි ටිකකට ඉස්සෙල්ලා අර ඉගෙන ගත්තා නේද? අර 2B ඩයග්‍රෑම් එකේදී ඒක පරාමාසයට ඇදෙනවා කියලා. එතකොට එහෙනම් මේ ඇදිච්ච අවස්ථාව තමයි මේ පෙන්නන්නේ. අර වේදනාව පරාමාසගත වෙලා. එතකොට දැන් අපිට පේනවා වේදනාව වෙනුවට පරාමාසය ලකුණු කරගත්තොත් ඔන්න ඕගලන්ට 1 2 3 කියන එක පේනවා. මෙතන ඉස්සෙල්ලා තිබුණේ චේතනාව නේද? තුන්වෙනි එක. මතකද? ඕකාරය කියලා අපි ලකුණු කරේ. ඉතින් අපි එතන දාලා තියෙනවා මෝහය කියලා දැන්. එතකොට ඒකේ හරි අර්ථයක් තියෙනවා. එතකොට මේ පැත්තේ තිබුණේ රූපය නේද? එතකොට මෙතන ඒකට අපි දාලා තියෙනවා මේ පැත්තෙන් අවිද්‍යාව කියලා. ඉතින් මේකේ හොඳ ධර්මයක් පෙන්නනවා. මේක පෙන්නනවා පානාතිපාතය නිසා අපි දන්නවා දේශය ඇති වෙනවා. දේශය නිසා පානාතිපාතය ඇති වෙනවා. අදත්තාදානි නිසා ලෝභය ඇති වෙනවා. ලෝභය නිසා අදත්තාදානි ඇති වෙනවා. කාමයේ වරදවා හැසිරීම නිසා මෝහය ඇති වෙනවා. මෝහය නිසා කාමයේ වරදවා හැසිරීම කියන එක. ඉතින් මේක මේ පල්ලෙහෙන් ලියලා තියෙනවා. ඒක ඕගලන්ට සිංහල භාෂාවෙන් ලියා ගන්න පුළුවන්. මෙන්න මේ රේඛාව තමයි මේ පෙන්නලා දීලා තියෙන්නේ. මේ රේඛාවට අර්ථකථනයක් දීලා තියෙනවා මේකේ. මේකේ පෙන්නනවා අපි ලියාගම් පෙර වූ මෝහය. පෙර වූ මෝහය වරහණක් ඇතුළේ දාලා ලියාගන්න දේශ සහගතව ජීවත් වීම, දෝෂ සහිතව ජීවත් වීම පයිපන් එකක් දාලා ලියාගන්න වරහණ වහලා පානාති පාතිය කියලා. මොකක්ද ඒ කියන්නේ? මේ රේඛාව බලන්න මැද්දෙන් ඕගොල්ලෝ පටන් ගත්තොත් පෙර වූ මෝහය වම් අත පැත්තට එනකොට කියනවා දෝෂ සහිතව ජීවත් වීම, දකුණු අත පැත්තට එනකොට ඕගොල්ලෝ කියනවා පානාති පාතිය කියලා. මොකක්ද දෝෂ සහිතව ජීවත් වෙනවා කියලා කියන්නේ? ඒ කියන්නේ රෝගී සංඥාවක් මගේ කියලා අරගෙන ජීවත් වෙන. උදාහරණයක් වශයෙන් අපි ඉස්සෙල්ලා කිව්වා මෙතන තිබුණේ ඕකාරය ආකා සංඥායතන. කෙනෙක් කල්පනා කරනවා ආකා සංඥායතනි භාවිතා කරලා මම ජීවත් වෙනවා කියලා. එතකොට ඒක රෝගී සංඥාවක්. ඔය හැම රම් සංඥාවක්ම රෝගී. ඇයි ඉතින් බලන්න වටාටක් ගියයින් පස්සේ තීන මිද්ද කියන්නේ සංඥා වේදනා රෝගී බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ වටාටේ ඉඳන් අපි මේ දිගටම කරකෝ කරකෝ යන්නේ. එහෙමනම් ප්‍රඥාවෙන් බලන කෙනෙකුට පේනවා මේ හැම සංඥාවක්ම රෝගී. ආකාසඤ්ඤායතන වෙත්වා ආකින්චඤ්ඤායතන වෙත්වා එහෙම එකක්ම රෝගී. එතකොට ඒකක් අරගෙන ජීවත් වීම තමයි අපේ කල්පනාව. පානාතිපාතයෙන් තමන්ගේ මරණය තමන්ම ඇති කරගත්තා. මම මේකෙන් ජීවත් වෙනවා කිව්වා නම් ඉතින් ඊට පස්සේ ඕගොල්ලෝ වැරලා වැටෙනවා නේද? ඊළඟට මේ දෙවෙනි ලයින් එක තමයි අපි ඊළඟට කතා කරන්නේ. ඒක සිංහලෙන් කියනවා ලියාගන්න. දැන් අවිද්‍යාව වරහණක් ඇතුළේ දාල් ලියාගන්න. ලෝභ සහිතව ජීවත් වීම හයිබන් එකක් දාලා ලියාගන්න. අදත්තා දානීය කියලා. ඒක නේද මේ උඩ ලයින් එකේ පේන්නේ. දැන් අවිද්‍යාව අපිට දැන් තියෙන අවිද්‍යාව වම් අත පැත්තට ආවම ඔයගලන්ට පේනවා මේ ලෝභී ලකුණු කරලා තියෙන ලෝභ සහිතව ජීවත් වීම අදත්තා දානේ. ඒක නේද අපි කියන්නේ ප්‍රස්තාවක් කරලා මුදල් උපයාගෙන ජීවත් වෙනවා කියන එක. ගැඹුරු අර්ථයෙන් බැලුවහම Tamanට පේනවා මොකද්ද මේ කියන්නේ කියන එක. රැකියාවක් කරලා මුදල් උපයාගෙන ජීවත් වෙනවා අදත්තා දානේ. ඒක තමයි අපි දැන් තියෙන අවිද්‍යාව. මේ තුන්වෙනි ලයින් එක බැලුවොත් ඒ තුන්වෙනි ලීලා තියෙන එක ඒක පෙන්නනවා. කාමී වර්ධවා හැසිරීම. ඒකත් අපි ලියාගත්තු සිංහලින් කාමී වර්ධවා හැසිරීම. හයිපන් එකක් දාලා ලියාගන්න. කාම සංඥාව මෙහි ඇලීම අභිනිවේශයයි කියලා. තුන්වෙනි කාරණේ හයිපන් එකක් දාලා ආයෙ ලියාගන්න. මෙහි ඇලීම අභිනිවේශයයි. එතකොට අපිට ආපහු වෙනවා මෙතන කාමයේ වර්ධව ආයසවීම කියන එක. ඒකේ කාම සංඥාවක් තියෙනවා ඒක නිසා. එතකොට ඒකේ ඇලීම තමයි අභිනිවේෂය. එතකොට මේ මැද ලයින් එකත් අපි සාකච්ඡා වෙලා තියෙනවා ඉතින් බලුවා. ඉතින් මේ ඩයග්‍රෑම් එකේ ඔයගලන්ට පේනවා ඔයගොල්ලෝ ඉගෙනගත්ත දන්තෝ පුඤ්ඤම් පවටිති ගාථාව කරනකොට පාණාතිපාතේ කරනවා නම් අපි අදත්තාදානිය කරා. කුකුලා මෙව්වා කිව්වනේ. කුකුලා කිව්වේ නැහැ මස්ටික ගන්න කියලා. එහෙනම් පාණාතිපාතෙන් අදත්තාදාන. ඉතින් ওই දෙක අතර තමයි මේ කාමී වරදව ඇසිරීම කියන එක තියෙන්නේ. ඒතකොට පේනවද නිකන් මේක නිසා හරියට මේ ඩයග්‍රෑම් එක ඇකිලෙනවා වගේ. මේක හිතන්නකෝ අර රෙදි දාන බෝල කූඩුව කියලා. ඒ රෙදි දාන බෝල කූඩුව දැන් අපිට පුළුවන් මේ පැත්තට චප්ප කරන්න නේද? ඒ වගේ තමයි මේ පැත්තට ගිහිල්ලා මෙහාට එනවා කියන්නේ. පානාතිපාතී කරනකොට අදත්තාදානියත් එනවනම් මේ පැත්තට ඇකිලෙනවා වගේ. ඒ වගේම ඕක මේ පැත්තටත් ඇකිලෙනවා. ඒ කියන්නේ පරාමාස කාය ග්‍රන්ථි ඉදන් සත්‍ය ඇතුළට යනවා. ඉදන් සත්‍ය එක වෙලාවකට පරාමාසයට යනවා. එතකොට දැන් අපි තුන් ධර්මයක් ඉගෙන ගත්තානේ මේ 1 2 3 කියලා ඔකු ලියාගත්තා. ඒකෙන් පෙන්නන්නේ මේ තුන් ධර්මයෝ ඒ කියන්නේ අභිනිවේෂයයි අවිද්‍යාවයි. මේ අභිනිවේෂයයි අවිද්‍යාවයි මෙතන තියෙන මෝහයයි. මෙන්න මේ තුන් ධර්මයන් නිසා මේ ඉදන් සත්‍ය අභිනිවේෂ කාය ග්‍රන්ථිය තුළට පරාමාසය ඇදිලා එනවා මේ තුන් ධර්මයන්ගෙන්. ඒක පේනවද ඔයගලන්ට? ඒක පේනවද කියලා කියන්නේ බලන්න මෙතන කල්පනා කරන්නකො මේ ඉදන් සත්‍යාව නිවේස කාය ග්‍රන්ථ පාර ගත්තාම විඥානාහාර පාරනේ නේද? එතකොට විඥානාහාර පාරේ මේ පැත්තෙන් තියෙනවා අවිද්‍යාව කියන එක. මතකද අවිද්‍යා යෝගිය කියන එක එහෙම ලියාගත්තේ. මේ පැත්තෙන් තියෙනවා අවිද්‍යා ආශ්‍රවේ නේද? එතකොට දැන් මේක නිසා ඔයගොල්ලන්ට පේනවා අපි යම්කිසි වස්තුවක් ගත්තහම දැන් අවිද්‍යාවෙන් ඉදන් සත්‍යයට එනවා. එහෙනම් හරියට හිතන්න බලන්න මේ පරාමාසයට උන ලණුවක් දාලා තිනවා. මෙහෙම අවිද්‍යාවට ගිහිල්ලා මේ ඉදන් සත්‍ය ඇතුළේ ඉඳන් මිනිස්සේ අදින කුලියක් වාගේ අවිද්‍යාවේ තියෙන්නේ. මොකද වෙන්නේ? මේක ඇදිලා එනවා මේක ඇතුළට නේද? මේ පල්ලෙහා තියෙන එක ඇදි ඇදි මෙහාට එන්නේ. ඒක පැහැදිලි වෙනවා නේද? ආපහු පේනවා මේ පැත්තෙන් ඉතින් මේ මෝහය කියන එක තියෙනවා නම් ඉතින් මෝහ සල්ලෙන් හේමල්ලා කරකවනවානේ. එතකොට මේ පැත්තෙන් මේ රාගයේ පැත්තට ගිහිල්ලා උඩ රූපයන් ස්පර්ශ කරලා ආපහු අවිද්‍යාවන් අපි අදාගන්න. සංස්කාරයෙන් මැරුණාම අපි නිතරම අවිද්‍යාශ්‍රයෙන් කාමාශ්‍රයට ගමන් කරලා රාග සල්ලෙන් රූපයන් ස්පර්ශ කරලා උඩින් ආපහු සම්බන්ධ කරනවා. අපි පෝතලි සූත්‍රයේ කිව්වේ අර උඩ කැපුවට හරියන්නේ නැහැ යටින් අර මම පුරුෂයා කියන කාන්තාව දෙස බලනවා කියන්නේ නේද? එතකොට මේ පැත්තට ආවා උඩින් රූපයන් ස්පර්ශ කරලා මේක හදා ගන්නවා කියන එක තියෙනවා. එතකොට එහෙනම් ආපහු ඉතින් අවිද්‍යාවට ඇවිල්ලා ඔයගලන්ට වෙනවා ආපහු ලණුවක් දාලා ඇද්දා වගේ මේක මේ පැත්තට ඇදෙනවා කියන එක. ඉතින් අභිනිවේෂය කියලා කියන්නේ ඇලිලානේ නේද? එතකොට සංස්කාරයෙන් එහෙනම් ඒකේ පේනවා නිකම්ම මේක ඇදිලා එනවා. එතකොට ඔබ හොඳට කල්පනා කරන්න ඕන භාවනාවේ. එතකොට ඔය පරාමාසයේ ඉදං සත්‍යාව නිවේස කාය ග්‍රන්ථය තුළට ඇදිලා ඉන්නේ ප්‍රසන්න මොමන්ට් එකේ. ප්‍රසන්න මොමන්ට් එකේ දැන් අපි මේ මොහොතේදී බැලුවහම පරාමාසයේ එකපාරට ඇදිලා ඉනෝ ඉදං සත්‍යාව නිවේස කාය ග්‍රන්ථයට. ඒ කියන්නේ අතීතය ගැන හිතන්නේ නැහැ, අනාගතය ගැන හිතන්නේ නැහැ. තණ්හාව මගින් තමයි ඔබ සිද්ධ වෙන්නේ. අපි අර කරකවනවා. ඒ කැරකීම හේතු කොටගෙන ওই විදියට ඇති වෙනවා. මෙන්න මේ අවස්ථාවේදී මතකද අපි ඉගෙන ගත්ත අහංකාරයයි මමංකාරය එකට ඉන්න තැන. අන්නේ දෙම එකට එකතු වෙලා තියෙනවා. පෙර අවිද්‍යාවයි පසුව මෝහයයි කියන එක දෙන්නම එකයි. මුලින් තිබෙනා වූ අවිද්‍යාවයි පස්සේ මෝහයයි කියන එකයි දෙකම එකයි. දැන් බලන්න මේ දෙක අතර මොකද්ද තියෙන්නේ? සතර ආහාර දුක්ඛේ විඥාන ආහාර පාරේ මෙතන අවිද්‍යා යෝගී කියලා ගත්තනම් ඉදං සත්‍යය ඊළඟට මෙතන තියෙන අවිද්‍යා ආශ්‍රවේ මේ දෙක අතර තියෙන ඉදං සත්‍යය විතරයි නේද? ඒක හරියට ඔන්න මිනිස්සේ පාරේ යන ඒ මිනිස්සයා ඔයගලට මොකක්වත් දුන්නේ නැහැ. බඩට කන්න කියලා දෙයක්වත් දුන්නේ නැහැ. ස්පර්ශයක්වත් මොකක්වත් කළේ නැහැ. හුලම් බාරක්වත් වැදුනේ නැහැ. කිසිම දෙයක් නැතුව එක පාටම අර මනුස්සයා ඕගොල්ලෝ සුබයි කියලා ගන්නවනේ. ඒ මනුස්සයා දීපු දෙයක්වත් නැහැ, මොකුත් නැහැ. ඒ කියන්නේ විඳපු රසයක් කතාවක් මොකක්වත් නැහැ. මේ දෙක අතර මොකුත් නැහැ. මේ පෙර අවිද්‍යාවයි මේ පසු මෝහයයි කියන එක අතර මොකක්වත් නැහැ. මේක සුබයි කියලා එක පාරට ගත්තා වූ දෙයක්. අර මනුස්සයාගේ කිසිම ඉන්පුට් එකක් නැහැ. බලට කන්න දීපු දෙයක් නැහැ, කරපු ස්පර්ශයක් නැහැ, ශරීරයට දීපු දෙයක් නැහැ. එක පාටම ගන්න. ඉතින් ඔන්න ඔය අවස්ථාවදී අපිට පේනවා. එයා පරාමාස කාය ග්‍රන්ථය ඉඳන් සත්‍යාවිනිවස කාය ග්‍රන්ථයට ඇදිලා එනවා කියන එක. ඕක තමයි ඕගොල්ලන්ගේ ප්‍රධාන භාවනාවක්. මේකේ තියෙන ප්‍රධාන භාවනාව මොකද්ද? අර අහංකාර කතාවෙන් මමංකාරයට ඇවිල්ලා ඒක පෙරලිලා ඇවිල්ලා මේ විදිහට හැදිලා තියෙනවා. ඒක වුණාට පස්සේ ඕගොල්ලන්ට පේනවා අපි එක පාරටම මේක ඇදලා ගන්නවා කියන එක. මේ කාරණා තුන තුල තුන මගින් ඉදන් සත්‍යයට පරාමාසෙ ඇදිලා යනවා. ඒක තමයි පළවෙනි රෞවේදෙම වෙන්නේ එක. බල්ල මස් කට්ට දාපු ගමන් මොකක්වත් නැහැ. ඉවල්ලලවත් බැලුවේ නැහැ. ඒක පාරටම ගියා ගත්තා. මාන් මේ වගේ අපි ගන්න නේද? ඉතින් මේ කාරණා තුනෙන් ඔය විදිහට සිද්ධ වෙනවා කියන එක අර විඥාන ආහාර පාරේ භාවනාව පොඩ්ඩක් කල්පනා කරලා මට වෙලා තියෙන්නේ මේක නේද කියන එක තම හොඳට කියනවා. ඉතින් මොක හරි විශාල ධර්මයක්. හරි ගැඹුරු ධර්මයක් අවබෝධ කරගන්න ඕන. දැන් අපි කියුවා මේක මේ ප්‍රසන්ට් මූමන්ට් එකේ මේක සිද්ධ වුණේ කියලා. දැන් ওই විදිහට ඉඳන් සක්කියට යමක් ඇදෙනවා නේද? ඒ ඇදුනට පස්සේ ඊට පස්සේ ඒක පසු වෙනවා. ඒ කියන්නේ මම යමක් කාලා විඳලා ඇති වුණා වූ දේ ස්වභාවය තියෙනවා. එතකොට ඒක අනිත් පැත්තට ඇදෙනවා. ඒක ප්‍රසන්ට් මූමන්ට් එකේ නෙමෙයි. ඒ අහංකාරයේ මමංකාරයේ දෙන්නම එකතු වුනහම ඔය ඉදං සත්‍ය පරාමාසයට අනිත් පැත්තට ඇදෙනවා. ඒක ප්‍රසන්න මොමන්ට් එකනේ. මේ කතාව අපි කරේ ප්‍රසන්න මොමන්ට්. ඒකට මේකේ අවස්ථා දෙකක් තියෙනවා. එතකොට මේක හරියට එහෙනම් මොකද වෙන්නේ? පරාමාසයේ තියෙන එක ඉදං සත්‍යයට එනවා. ඉදං සත්‍යයේ තියෙන එක පරාමාසයට එනවා. ඒක නිකන් හරියට කොපි එකක්. මැෂින් එකේ කොපි කරනවා වගේ නේ. එතකොට මේ පරාමාසය තුල නිතරම තියෙන ඕගොල්ලෝ විඳපු දේවල් ඉදං සත්‍යය තුල තියෙන ඕගොල්ලෝ අහපු දේවල්. අන්නේ ඒ වෙනස්කම් කියන එක කෙනෙකුට ටිකක් හිතා ගන්න පුළුවන්. අහපු දේවල් වල ඒවලුත් ඒකේ තියෙනවා. දැන් ඕගොල්ලෝ හිතමු කවදාවත් බෙන්ස් කාර් එකේ ගිහිල්ලා නැහැ කියලා. එතකොට ඕගොල්ලෝ හිතන්න පුළුවන් නේ බෙන්ස් කාර් එකේ ගියා නම් කොහොමද ඇද්ද ඔගේ සීට්ස් ටික එහෙම හොඳට තියනවා වෙන්න පුළුවා ආදී වශයෙන්. එතකොට අහපු දේවල්. ඒ වගේ තමයි කවුරු හරි කෙනෙක් නිව සංඥා නා සංඥායතනෙට මේ යන්තම් ගිහිල්ලා තිනවා කියන්නකො තියාට හිතෙනවා ඇති හොඳ පර්ෆෙක්ට් කරගන්න පුළුවන් කියලා. මේක හොඳට නිව සංඥා නා සංඥායතනෙට ගිහිල්ලා ඒ වගේ අර්ථයන් ඔගේ තියෙනවා විදන් සක්‍රිය තුල. බිඳුප එකයි ඒ එකයි අතර වෙනසකුත් තියෙනවා. එතකොට අපි 6 වෙනි ස්ලයිඩ් එකට යමු. ඒ 6 වෙනි ස්ලයිඩ් එකට යන්න ඉස්සෙල්ලා ඒ 5 වෙනි ස්ලයිඩ් එකේ මේ 4යි 5යි 6යි තියෙන තැන පොඩ්ඩක් මතක් කරගන්න. දැන් මෙතන පේනවා මෙතන මේ පානාතිපාත අදත්තා දාන කාමීවර්ධා හැසිරීම කියලා එහෙම දකුණු කරලා තියෙනවා. මෙතන 4 5 6 නේද? එතන මෙතන අවිද්‍යාව විදිහට සම්බන්ධයක් තියෙනවා. දැන් බලන්න 6 වෙනි ස්ලයිඩ් එකට ගිහිල්ලා අපි ආපහු 4 5 6 කියලා ලකුණු කරලා තියෙනවා. ඒ 4 5 6 පෙන්නනවා 5 වෙනි ස්ලයිඩ් එකේ කාම විතක්කේ. ඒක නිසා කාමී වරදවා හැසිරීම. ඒකේ මෝහේ මෝහයෙන් ඇති වෙන වීසා විතක්කේ. අපි දන්නවා මෝහයෙන් වීසා විතක්කේ ඇති වෙනවා කියලා. ඊළඟට ආපහු ඕගොල්ලෝ දන්නවා කාම විතක්කේ ඇති වෙනවා ව්‍යාපාද විතක්කේ විහිංසා විතක්කේ මිච්ඡා සංකප්පේ නේද? ඒ යටින් පේනවා මිච්ඡා සංකප්පේ කියන්නේ. දැන් කෙනෙකුට කල්පනා වෙනවා එකපාරට ඉතින් මට කාම විතක්කේ ඇතිවෙච්ච වෙලාවට මං කාමී වරදව හැසිරෙනවා කරලා තියෙනවා නේද? ජීවිතේ එකපාරක් මව කුසට යන අවස්ථාවේදී එකපාරක් හරි අපි කරා කිව්වා කාමී වරදව හැසිරෙනවා. එහෙනම් මෝහේ. ඉතින් මෝහේ විහිංසා විතක්කේ කියන එක තියෙනවා. එතකොට අද දැන් අපි ඔය 4යි 5යි 6යි කියන එක අපි clockwise කරකෙවුවොත් මොකද්ද වෙන්නේ? අර ඉස්සෙල්ලා කිව්වේ diagram එකේ කැලලට ඇවිල්ලා තියෙනවා. දැන් එහෙනම් ඕගලන්ට පේනවා මේක එකතු වෙච්ච අවස්ථාව. මෙතන අපි ඇඳලා තියෙනවා මේ අභිජ්ජාවයි චේතනාවයි කියන ඒවා එකට එකතු වෙලා. ඒ වගේම දැන් ඉදන් සත්‍යා විනිවේස කාය ග්‍රන්ථය දැන් මේ පරමාස කාය ග්‍රන්ථයේ ඇතුලේ. මෙතන තියෙනවා මේ වේදනාව කියන එක දැන් අපිට තියෙනවා මේ දෝමනස්සේ කියන එකයි ඇති වෙලා තියෙන්නේ. ඇයි දෝමනස්සේ ඇති වෙන්නේ? අර මුලින් මොකක් හරි එකක් දැකපු ගම මෙයා හරි ලස්සනයි කියලා ඔන්න පළවෙනි රාවම ඕගලන්ට ආවා. මේ ඉදන් සත්‍යාවිදිවේස කාය ග්‍රන්ථයේ දෙවෙනි රාවම එනකොට අනිත් පැත්තට ඇදෙන. එතකොට ඒ වෙලාවේදී අන්නම් මේ වෙලාවේදී යා හොයාගෙන තියෙනවා අර ලපයක් හේ තියෙනවා කියලා. එතකොට එහෙනම් ඔතන තියෙනවා අපිට දෝමනස්සේ කියන එක ඇති වෙලා. අර ගැප් එකක් ඇති වෙලා තියෙනවා. එතකොට එහෙනම් පරාමාස කාය ග්‍රන්ථේ මෙතන තියෙනවා ඉදන් සත්‍යාභිනිවේස කාය ග්‍රන්ථේ මේ පැත්තෙන් ලකුණු කරලා තියෙනවා මේ කාම සංඥාව කියන එක. අපි යන්නේ කොහටද? බයි අගති ගමන. මේ බෝල කූඩු ඇකිලිම කියන එක වීමෙන් අපිට ඇති වෙලා තියෙන්නේ බයි අගති ගමනක් යනවා කියන එක. ඉතින් ඔබ තමයි මේ බුදුහාමුදුරු දේශනා කරන්නේ අනිච්චා භික්කවේ කාම තුච්ච මුසා මෝස ධම්ම මයා කතමේත භික්කවේ බාලලාපන බාලයාගේ වචනයේදී සිදුවක් වෙන්නේ කියලා. කාම සංඥාව නිසා අපිට ඇති වෙන්නේ මොකක්ද? දෝමනස්සේ විතරයි. දෝමනස්සේ විතරයි එකෙන් ඇති වෙන්නේ. ඉතින් ඒක ඇති වෙලා ඉතින් බයෙන් අගති ගම ඒව යනවා කියන එක එක පේන්නේ. එතකොට ඒක තමයි ওই ඩයග්‍රෑම් වලින් ඕගලන්ට පෙන්වලා දීලා තියෙන්නේ. එතකොට අපි කිව්වා මේකේ භාවනාවට ඕගොල්ලෝ ගන්න මෙන්න මේ පස්වෙනි ස්ලයිඩ් එක ප්‍රධාන භාවනාවක් හැටියට ඕගොල්ලෝ කරන්නේ මේ විදිහට මේ තුන් ධර්මයන් අවිජ්ජා ඒ වගේම අවිද්‍යාවයි මෝහයයි මෙන්න මේ තුන් ධර්මය නිසා මේ පරාමාස කාය ග්‍රන්ථි ඉදන් සත්‍යාවිනේස කාය ග්‍රන්ථියට ඇදෙනවා කියන එක හොඳට මනසෙන් විමසලා බලන්න. අපි එහෙනම් ආපහු සූත්‍ර දේශනාවට යමු. මහණේ නැවත අනිකක්ද කියමු. ආර්ය ශ්‍රාවක තෙමේ මෙසේ තෙමේ ආරණ්‍යට පැමිණි වෘක්ෂ මූලයකට පැමිණි ශුන්‍යාගාරයට පැමිණි මෙසේ කල්පනා කරයි. මේ මම යන දෙයකින් හෝ මගේ යන දෙනකින් හෝ ශුන්‍ය වේ. මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූගේ සිත ආකින්චන් ආයතන සමාධි හේතුවේ පහළයි. පැහැදීම ඇති කල්ලි මේ භවයේ මාකින්චන් ආයතන සමාධියට හෝ පැමිණි. ප්‍රඥාවෙන් හෝ මිදේ. ශරීරයාගේ මිදීමෙන් මරණයෙන් මතු යම් කාරණයකින් ඔහුගේ උත්පත්තිය සිදුවන විපාක විඥානි කුසල විඥානට සමාන වේ යන මේ කාරණේ ඇත්තේ. මහන්නේ මේ දෙවෙනි ආකින්චන් ආයතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියනවා. එතකොට ඔබ පාලි භාෂාවෙන් පෙන්නවා ශුන්‍ය මිදං අත්තේනවා අත්තනීයනවා කියලා ගන්නවා. මේ මමේ මගේ කියලා ගන්න දෙයක් නැහැයි කියන එක. ඉතින් අපි ඕක බැලුවා නේද? ප්‍රඥා ඩයග්‍රෑම් එකේ මතකද? අපි බැලුවානේ අනිත්‍ය නම් දුක්ඛ නම් විපරිණාමයට පත් වෙනවා නම් මගේ කියලා ගන්න වටිනවද කියලා. ඉතින් ඒකේ බැලුවයින් පස්සේ ඔයගොල්ලෝ අර 10 මතකද ශුන්‍යතාවය එතන ඉඳන් උඩ තියෙන ප්‍රඥාව ඒ රේඛාවේ හත් වෙනි ධ්‍යාන රේඛාවේ ඉන්නවා කියලා එතනින් කිව්වා. ඉතින් මේක තමයි බුදුහාමුදුරු දේශනා කරන්නේ මේ හත් වෙනි ධ්‍යානට යන්න තියෙන දෙවෙනි කාරණේ. ඉස්සෙල්ලා තේරුම් ගත්තක් වේදනාවත් එක්ක මේක තියෙන කම්පිටිෂන් එක මේක නම් දිනන්න බෑ. ඉතින් ඒක නිසා මේ වේදනාව නිරෝධ වෙනවා නම් හොඳයි කියලා හිතුවා. එයින් හත්වෙනි ධ්‍යානෙට ගියා. දැන් මෙතෙන්දී අර ප්‍රඥාව භාවිතා කරලා මගඵල චිත්තයන් භාවිතා කරලා මේ මගේ නෙමෙයි කියලා අරගෙන එයා යනවා. ඉතින් ඕක තමයි මං කියුවේ. අර පෙලක් මිනිස්සු කියනවා අනේ මම නම් ඔය පළවෙනි ධ්‍යාන දෙවෙනි ධ්‍යාන ඒවා මොකක්වත් දන්නේ නැහැ. මම මේවා එකක්වත් මගේ නෙමෙයි කියලා ගත්ත ගමන් මගේ ඔළුව විශාල වෙලා ගිහිල්ලා මම මෙන්න මෙහෙම තැනකට ගියා කියලා. ඉතින් එයා ඒ බොරුවක් නෙමෙයි කිව්වේ. එයා කිව්වේ එකපාරටම අර මගඵල චිත්තය භාවිතා කිරීම ඒ එකේ ඉඳන් දෙකට ගිහිල්ලා යන්න ඕනේ නැහැ නේද? දැන් අපි ඉගෙන ගන්නකොටත් එහෙමනේ. ළමයෙකුට විශ්වවිද්‍යාලයට ගියාම කිව්වනම් ඔයා එකේ ඉඳන් පටන් අරගෙන ඔක්කොම ටික මෙනෙහි කරගෙන ඉන්න මෙතෙන්ට දැන් මොන ඔයා විශ්වවිද්‍යාල පළවෙනි පන්තියට ආවයි කියලා. එහෙම එකක් නැහැ නේද? අර කලින් කරපු එකේ අවබෝධය කියන එක භාවිතා කළා. භාවිතා කළා එකපාරටම එයාට පුළුවන්කම තියෙනවා දෙවෙනි මේ හත්වෙනි ධ්‍යානය කියන එකට යන්න. ඒක තමයි දෙවෙනි ආකින්චන සමාධියට හේතු ප්‍රතිපදාව. ඊළඟට ඊළඟ කාරණේ බුදුහාමුදුරු පෙන්වන මහණෙන් නැවත අනිකක්ද කියෙමි. ආර්ය ශ්‍රාවකතුමනි මෙසේ කල්පනා කරයි. කිසි තැනක මම යන කිසිවෙක් නැත. කිසිවෙකුගේ මම යන කිසිවක්ද නැත. නුඹ යන කිසිවක්ද නැත. නුඹගේ මම යන කිසිවක්ද නැත. මෙසේ පිළිපන්නා වූ ඒ බෞල කොට වාසය කරන්නා වූගේ සිත ආකින්චන්නායතන සමාධි හේතුවේ පහදි. පැහැදීම ඇති කල්ලි මේ භවයෙන් ආකින්චන්නායතන සමාධියට පැමිණි. ප්‍රඥාවෙන් හෝ මිදෙයි. ශරීරයාගේ මිදීමේ මරණීය මත යම් කාරණයකින් ඔහුගේ ඉපදීම සිදුවන්නා වූ විපාක විඥානේ කුසල විඥානට සමාන වේ යන මේ කාරණේ ඇත්තේ. මේ තුන්වෙනි ආකින්චන්නායතන සමාධියට හේතු ප්‍රතිවතාවයයි තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මෙයා කියන්නේ මේ කිසිම දෙයකට මගේ ඇල්මක් නැහැ කියන එකයි. ඒ කියන්නේ එයා තීරුම් ගන්නවා තමාව සකස් කළොත් තමයි තමා පවතින්නේ. සකස් කළොත් පමණයි. එතකොට රාගය නිසා අපි සකස් කිරීම කියන එක කරනවා. ඒ කියන්නේ විඥානි ධාරාවක් වගේ වේව් එකක් වගේ මේක පවත්වනවා. ඒ පවත්වලා එතකොට දැන් අර සර් මතකද අර බෝඩ් එක උඩ ඉන්න සර් බෝඩ් එක උඩ ඉන්න මනුස්සයා ඉතින් එයාට ඉන්නවා කියලා කතාවක් එක තියෙනවා. එතකොට එයා මෙයාට තේරෙනවා මේ රැල්ල මේකත් එක්ක තමයි මේක තියෙන්නේ කියලා. ඉතින් මේ අවස්ථාවේ මේ ධර්මය නම් බොහොම ගැඹුරුයි. ගැඹුරුයි කියලා කියන්නේ මේ අනාස්සෝ චිත්තයට ගිය පුද්ගලයෙක් මේ බලන විදිහ තමයි මේ පෙන්වන්නේ. ඉතින් මට ඒක පෙන්වලා දෙන්න පුළුවන් ඕගොල්ලන්ට. අපි ඒක තේරුම් ගන්න අපි යමු අර 2B කියන ඩයග්‍රෑම් එකට. ඒ 2B කියන ඩයග්‍රෑම් එකේ අපි ওই ඩයග්‍රෑම් එකේ ලියාගත්තත් වරදක් වෙන්නේ නැහැ. හිතන්න මෙන්න මේ විදිහට. අපි කාරණා ඒ තුනක් බලමු. ඒ කියන්නේ එක හැටියට අපි කල්පනා කරමු අපි ලියාගමු එක ඒ කියලා කබලින්කාර ආහාරයේ ඉඳන් සංඥාව දක්වා අපි රේඛාවක් ලකුණු කළොත් අපි එතෙන් ලියාගමු එක ඒ කියලා 1A කියලා. ඊළඟට අපි එක B කියලා ලියාගමු සංඥාවේ ඉඳන් චේතනාවට දෙන රේඛා. සංඥාවේ ඉඳන් චේතනාවට එක B කියලා. ඊළඟට එක සී කියලා ලියමු චේතනාවේ ඉඳන් විඥාණයට රේඛාවක්. ඒක නම් ඒ රේඛාව කැඳළම තියෙනවනේ green පාටට නේද? ඒක උඩින් ලියාගත්තා නම් එක සී කියලා. ඊළඟට ඕගලන්ට පේනවා මෙතන ලකුණු කරලා තියෙනවා මේ සංස්කාර. ඉතින් මෙතන මේ අවස්ථාව කල්පනා කරන්න මේ විඥාණය දැන් මැරිලානේ. මේ වෙනකොට විඥානයක් එහෙම මැරිලා. ඒකට මෙතන තමයි පරිදේවය අපි ලකුණු කරන්නේ. මේ සංස්කාරයේ තියෙන පල්ලෙහා තැන. පරිදේවේ. ওই පරිදේවේ ඉඳන් මෙතන පේනව නේද? රේඛාවක් තියෙනවා මේ ලකුණු කරලා වේදනාව ඉඳන් බය අගෙතිට. තවත් රේඛාවක් කෙනෙකුට අඳින්න පුළුවන් පරාමාස කාය ග්‍රන්ථි ඉඳන් දෝස අගෙතිට. අන්නේ රේඛා දෙක කපන කැපෙන තැන මේ මැද්ද හරියටම එනවා. උතන තමයි අපි සෝකය කියන එක ලකුණු කරන්නේ. එතකොට මෙන්න මේ පරිදේවේ ඉඳන් අපි එනවා සෝකයට. එතකොට පරිදේවී ඉඳන් සෝකේට රේඛාව ලකුණු කරගත්තොත් අන්න එතෙන්ට දාගන්න පුළුවන් ඕගලන්ට 2A කියලා 2A කියලා. ඊළඟට මේ වම් අත පැත්තෙන් සෝකේට වම් අත පැත්තෙන් අපි ලියාගමු මෙන්න මේ හරියෙන් විතර. ඒ සෝකේ ඉඳන් අපි එනවනේ දෝමනස්සේට. ඔය වගේම ක්‍රොස් එකක් එහෙම තියෙනවා. ඉතින් දෝමනස්සේ කියලා මේ පැත්තේ ලියා ගන්න. ඊළඟට ආපහු මතකද දුක්ඛේ? වම්මත පැත්තෙන්ම ලියා ගන්න දුක්ඛේ කියලා. එතකොට දැන් අපි ලියාගත්තා 2A කියලා පරිදේවි ඉඳන් සෝකේට. 2B කියලා ලියාගන්න ඒ සෝකේ ඉඳන් දෝමනස්සේට තියෙන වේතාව. ඊළඟට 2C කියලා ලියාගන්න අපි තියෙනවනේ දෝමනස්සේ ඉඳන් දුක්ඛේට, අන්න ඒ වේකාව 2C කියලා ලියාගන්න. අන්න එහෙම ලියාගත්තොත් දැන් ඕක නිකන් හරියට අර බෝල කූඩුව ඇකිලිනවා වගේ කිව්වහම දැන් ඔයගලන්ට පේනවා. දැන් අපි වේදනාව හරහා මොකක් හරි ඔක ඉන්ච් කරලා තියෙනවා නම් මේක උඩ එක මෙහාට එනකොට යටපැත්තේක වමට එනකොට උඩ එක දකුණට යනවා නේද? එතකොට එහෙමනම් මොන අපි පරිදේවේ ඉඳන් සෝකේට යනකොට ඕගොල්ලෝ කබලින්කාරාහාරේ ඉඳන් අර 1A රේඛාව හරහා සංඥාව කරා ගමන් කරනවා. එතකොට ඒ නිකන් නෙමෙයි, අපි කිව්වනේ මතකද පරිදේවි ඉඳන් සෝකිට ඕගොල්ලෝ දුවනවා කියලා, අර වේල්ල කැඩිලා ඒ අවස්ථාවක නේද? ඊළඟට ඕගොල්ලෝ ඒ සෝකේ ඉඳන් ඕගොල්ලෝ දෝමනස්සය කරා ගමන් කරනකොට ඕගොල්ලෝ මේ සංඥාවේ ඉඳන් අර 1B රේඛාවෙන් චේතනාව දක්වා ගමන් කරනවා කියන එක තියෙනවා. එතකොට ඔතන අවස්ථාවේදී ඕගලන් පොඩ්ඩක් ප්‍රඥාවන්ත වෙන්න ඕනේ. ඔය මාන්නේ කියන එක හරියට බලපාන. ඔය විදිහට යනවා කියන එක. මාන්නේ කියන එක මතකද මං කව මෙතන මේ පරිදේවේ නේද? ඉතින් මේක තමයි මානපාර. මේ ඉඳන් සච්චි ඉඳන් බයගති කියන එක ඔක මානපාර. දැන් බලන්න අර වේල්ල කැඩුනට පස්සේ අර මිනිස්සේ ඇවිල්ලා කිව්වහම මාත්‍ය හදපු වේල්ල. දැන් ඕගොල්ලෝ වේල්ලක් හදලා ඉන්නවා. ඒ ගෙදර තේකක් බොන්න ආවා. ඔන්න සරමත් කැහිවට ගහගෙන බුලුවත් ඉටුකුත් කාලා රැවුලුකුත් හොයාගෙන මිනිස්සු දත් ටිකක් දිරිත්තලා කියනවා අනම් මහත්ය අද වෙල්ල කැඩිලායි කියලා. එතකොට කිව්ව ගමන් නිකන් අර ලොකුවට හෝස් ගාලා පත් වෙලා යනවනේ අර මිනිස්සුගේ දත් ටික දැක්ක ගමන් ඕක ඇති. ඒක පත් වෙලා ගිහිල්ලා ඉවරලා මම හොඳ ඕක සිමෙන්ති වලින් හදන්නම් කියලා හිතාගෙන තමයි යන්නේ අර මාන්නයත් එක්ක. එතකොට ඕගොල්ලෝ අර සෝකේ ඉඳන් දැන් දෝමනස්සේට බොහොම වේගෙන් ඕගොල්ලෝ ගමන් කරනවා. අවස්ථාව ඇති වෙනකොට මාන්නේ කී බලපානවා. ඉතින් ඒක ඕගලන්ට බලා ගන්න ඒ වචනීය අර්ථයෙන් යම් කිසි දෙයකට තේරෙනවා. ධර්මයේ වශයෙන් ගැඹුරු. දැන් ඕගොල්ලෝ මෙතනයි දෝමනස්සේ ඉඳන් මේ දුක්ඛය කරා ගමන් කරන අවස්ථාව. ඉතින් සාමාන්‍යයෙන් නම් එකපාරටම දෝමනස්සේ දැන් අපි මේ වෙනකොට චේතනාව දක්වා ඇවිල්ලා තියෙන නේද? එතකොට දෝමනස්සේ ඉඳන් දුක්ඛයට යනවා කියන එක එකපාරටම තේරෙන්නේ නැහැ. ඒක නිසා හිතන්න දුක්ඛයට දෝමනස්සේට යටින් තියෙනව නේද ප්‍රීහේ විප්‍රයෝගය. මතකද අපි ඉගෙන ගත්තා ජරාව තියෙනවා නම් දුක්ඛේ මේ ජාති දුක්ඛාරහ ප්‍රේම ප්‍රයෝගයට එනවා කියලා හරහට බැලුවේ භාවනාව. එතකොට දැන් මම ඇවිල්ලා තියෙන්නේ ප්‍රේම විප්‍රයෝගයට. ඒ කියන්නේ හරියට නිකන් ළිඳකෙන් වලට වැටිච්ච මනුස්සයා ළිඳ කටින් එළියට එන්න බෑ නේද? අන්න ඒ වගේ දැන් ඔගොල්ලෝ දෝමනස්සේ වෙනකොට ප්‍රේම විප්‍රයෝගේ මත තියාගත්තොත් එහෙනම් ප්‍රේම විප්‍රයෝගෙන් ඔගොල්ලෝ යනවා දුක්ඛේ තමයි. අර ගොඩෙන් එකඩ වෙන්න වාගේ තමයි එතෙන්ට යන්න හදන්නේ දුක්ඛේට. ඔන්න ඔය අවස්ථාවේදී ඕගොල්ලෝ මේ චේතනාව ඉඳන් අර 1C රේඛාවෙන් විඥාණයට යනවා. දැන් ඔන්න ඔය අවස්ථාවේදී ඕගොල්ලෝ මෙන්න මේ චේතනාවේ අර්ථ දැක්වීම කියන එක කල්පනා කරනවා. මොකද්ද චේතනාවේ අර්ථ දැක්වීම? චේතනාවේ අර්ථ දැක්වීම තමයි කාමීසු සංයුක්තෝ විහෙරති ධාවිතෝ අජෝ සංඥා අයං චේතනා කියලා කියනවා. එතකොට කාමයන්හි සංයුක්ත වෙලා, ඒ කියන්නේ තමන් ඒවත් එක්ක සම්බන්ධ වෙලා ජීවත් වීමක් තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් ඕගොල්ලෝ සුපර් මාකට් එකේ යනකොට, අයිල් එකේ යනකොට අපි හිතන්නේ ඕගොල්ලන්ට බල්ලෙක් පූසෙක් එහෙම නැහැ කියලා. එතකොට ඒ පූස් ඒ බලු කෑම තියෙන අයිල් එක හරහා යනකොට ඕගොල්ලෝ ඒක දිහා බලන්නේවත් නැහැ නේද? හැබැයි ඕගොල්ලන්ගේ කෑම තියෙන අයිල් එක හරහා යනකොට මේ ಜಾති හොඳයි මේ ಜಾති හොඳයි කිය කියනවනේ. එතකොට අරවත් එක කනෙක්ටඩ් ඕගොල්ලෝ. අර බලු කැම තියෙන එකත් එක්ක කනෙක්ට්. හැබැයි බලු බල්ලෙක් ඉන්නවනම් අරකත් එක්කත් කනෙක්ටඩ්. එතකොට ඒ රූපයන් එක්කම සම්බන්ධ වෙලා තියෙනවා. ඊළඟට භාවිතෝ. භාවිතෝ කියන්නේ අපි දියුණු කරමු. මොනවද අපි දියුණු කරන්නේ? අපි දියුණු කරන්නේ ওই රූපාගේ, වේදනාගේ, චේතනාගේ කියන ඒවා හැම තමයි දියුණු කරන්නේ. ඊළඟට කියනවා අජෝ සංඥා. එතපි කාමේසු සංයුක්තෝ කනෙක්ටඩ් කිව්වා. අර අයිල් එක මතක තියාගත්තාම මේක තේරෙන්නේ. භාවිතෝ කියන්නේ අපි දියුණු කරනවා. ඒ ඕගොල්ලෝ නිතරම කල්පනා කරනවානේ, මගේ මේ අද රස්සාව මෙච්චරයි පඩිය හම්බ වෙන්නේ, මේක හොඳයි, මට මේ දියුණු කරන්න මේට වඩා හොඳ රස්සාවක් මං ඉගෙනගෙන හරි මෙහෙම කළා නම් මට හොඳ පඩියක් අරගෙන. මොනවද ඔය දියුණු කරන්නේ? ඔය චේතනාගය නේද, වේදනාගය. මේක හොඳ රස්සාවක් ගත්තාම හොඳට කාලා ඉන්න පුළුවන්. එතකොට ඒවයි ඩෙවලොප්මන්ට් එක භාවිතා කරන. අජෝ සංඥා. අජෝ සංඥා කියලා කියන්නේ රිමේන් හෝල්ඩින්, අල්ලගෙන ඉන්නවා. ඒකයි කරන්නේ. එතකොට දැන් එහෙමනම් අපි ඔන්න උතනින් කතාව පටන් ගන්න ඕන තුන්වෙනි කාරණේ. දැන් චේතනාව ළඟට ඇවිල්ලානේ තියෙන්නේ. මතකද 1A 1B කරලා ඉවරයි දැන්. දැන් එතකොට අපි දැන් මෙතන මේ දෝමනස්සේ ඉඳන් දුක්ඛයට යන අවස්ථාව. මොන චේතනාව සිහි කරගන්න. දැන් අපි කිව්වා මේ චේතනාව මම මේකේ අල්ලගෙන ඉන්නවා. රිමේන් හෝල්ඩින් කියන එක. දැන් සංයුක්ත වෙලා මේ භාවිතා කරනවා. බලන්න භාවිතා කරනකොට මම කිව්වා මොනවද අපි මේ භාවිතා කරන්නේ, දියුණු කරන්නේ? උදරස්සාවක ආදී වශයෙන් කියලා රූපාගේ මේ ඩයග්‍රෑම් එකත් එක පොඩ්ඩක් බලන්න ඕනේ, නැත්නම් මේක පේන්නේ නැහැ. රූපාගේ, වේදනාගේ, චේතනාගේ. මේක නිකන් මේ කප් එකක් වගේ නේද? මේවා තමයි ඔයගොල්ලෝ වැඩ දියුණු කරන්නේ. හොඳ රස්සාවක්, හොඳ වේදනාවක් ගන්නවා, හෙට හොඳට කනවා ආදී වශයෙන්. ඊළඟට අපි අර චේතනාවේ අර්ථ දැක්කීමේ පළවෙනි වචනියට එන සංයුක්තයි. කනෙක්ටඩ් කියන එකයි. මොනවටද අපි කනෙක්ටඩ් වෙලා තියෙන්නේ? රූප, වේදනා, සංඥා. මේ මැද්දි තියෙන එක නේද මේ කතා කරන්නේ. දැන් බලන්න මේ ටී කප් එක ඇතුලේ තියෙන්නේ මොකක්ද? සංඥා. එතකොට මේක නිකන් ටී කප් එකක් වගේ. ඒක ඇතුලේ එහෙම නැත්නම් ඕගොල්ලන්ගේ අර සෝස් පන් එක වගේ නේද? ඒක වගේ තියෙනවා. මේක ඇතුලේ සංඥා. මේ ටී කප් එක ඇතුලේ තියෙන එක ගැන පොඩ්ඩක් මනසෙන් කල්පනා කරලා බලන්න. මේක තියෙන්නේ හරි පුස්සක් නේද? ඇයි ඒ? මොන්න අපි සුබයි කියලා ගත්තා, ඒක බොරුවක්. ඊළඟට ඒක රාගසල්ලෙන් කරකෝල අදත්තාදානී කරලා හරි කොහොම හරි තමන්ට නිත්‍යභාවය කියලා ආවා. ඒකත් බොරුවක් නේ. සුබයි කියන එකත් බොරුවක්, නිත්‍යයි කියන එකත් බොරුවක්. එහෙමනම් ඒ බොරුවට සුබේ කියන බොරුවට නිත්‍යයි කියලා බොරුව එක්කව කරලා හදාගන්නා උසුකේ ඒකත් තනිකර බොරුවක්. එතකොට එහෙනම් මේක ඇතුලේ පේන මේ ටී කප් එක ඇතුලේ කිසි දෙයක් නැහැ. මේක පුස්සක්. කිසිම දෙයක් නැහැ. එතකොට මේ වාගේ පුහු සංඥාවක් භාවිතා කරලා නේද මම මේ හැන්ඩල් එක හදාගන්නේ. මේක තමයි ටී කප් එකේ හැන්ඩල් එක නේද? මනෝ සංචේතනාව ඉඳන් විඥාණයට තියෙන එක ඔයාලට පේනවා හැන්ඩල් එක වාගේ තියෙනවා මේක ගන්න. ඇතුලේ කිසි දෙයක් නැහැ. ආන්න මේක ඔයගොල්ලෝ හරියට දැක්කොත් අන්න ඒ වෙලාවේ සිත නතර වෙනවා. විඥානි කොහෙවත් දුවන්නේ නැහැ, ධාරාවක් නැහැ. එහෙමම හිත නතර වෙනවා. අන්න ඒ විදිහට සිත නතර වුණොත් ආපහු ධර්මයේ මෙනෙහි කරන්න යන්න එපා. එහෙම නතර වෙච්ච සිතෙන් එහෙමම ඉන්න. අන්න ඒකයි කරන්න තියෙන්නේ. මේ කොටසදී ඒ විදිහට සිද්ධ වුණොත් ඒක තමයි අනාශ්‍රෝ චිත්තය. ඒ අනාශ්‍රෝ චිත්තයෙන් ඉන්නවා ඊට පස්සේ අපි කරකවන්න යන්නේ නැහැ. කරකවන කියන්නේ ආපහු ධර්මයේ හොයන්න යනවනම් ආපහු කරකවනවා. උඹ දෙනකොට වෙන්නේ එතෙන්ට ආවයන් පස්සේ කොහොිටි මට එතකොට මොන ධර්මයක්වත් වැටහෙන්නේ නැහැ. ඒ කියන්නේ ඩිමෙන්ෂියා වගේ තමයි මොකක්වත් හිතා ගන්න බැරි තත්ත්වයට ඇවිල්ලා තියෙනවා ඒකට. මතකයක් නැහැ මොකක්වත්. ඒකෙන් එළියට ආවට පස්සේ තමයි තමන් ආපහු හිතන්න ගන්නෙ. එතකොට ඉතින් ඔය රාතන් වහන්සේලා නම් එහෙම ආවයන් පස්සේ ඒගොල්ලන්ගෙන් ප්‍රශ්නයක් එහෙම කවුරු හරි ආවොත් උත්තර දෙන්න ඒගොල්ලෝ ඉන්ද්‍රිය බල ධර්මයන් බලලා භාවිතා කරලා තමයි කරපන්නේ. ඕගොල්ලෝ නම් නිකන් රූපය ස්පර්ශ වුණා නම් සද්දයක් ආවම ඒකෙන් නිකන්ම කරකෙවෙනවා. එතකොට අර කෙනෙක් තේරුම් කරගන්න ඕනේ මෙතෙන් තාවනම් මම එහෙම ඉන්නවා. ඉතින් මේක හරියට ඒ විදිහට බලන්න. කොහොමද අපි බැලුවේ? පරිදේවි ඉඳන් සෝකයට යනකොට කබලින්කාර ආහාරය ඉඳන් සංඥාවට යනවා. ඊළඟට මම සෝකී ඉඳන් දෝමනස්සයට යනකොට සංඥාව ඉඳන් චේතනාවට යනවා. ඊට පස්සේ දැන් අපි ගන්නවා දෝමනස්සය වෙනුවට ප්‍රියේ විප්‍රයෝගය. ඒකේ හරහා තමයි අපි මේ දුක්ඛයට යන්නේ. යනකොට චේතනාව ඉඳන් විඥාණයට යනවා. අන්නේ අවස්ථාව හොඳට සිහි කරනවා. ඉතින් කල්පනා කරනවා මේ චේතනාවේ අර්ථ දැක්කේ. කාමේසු සංයුක්තෝ විහෙරති භාවිතෝ අජෝ සංඥා අයං චේතන. මම අල්ලගෙන ඉන්නවා මෙතන. එතකොට මොනවද මම මේ මම භාවිතා කරන්නේ මොනවද? ඩිවලොප් කරන්නේ මොනවද? රූපාගේ, වේදනාගේ, චේතනාගේ. එතකොට දැන් ඊළඟට කල්පනා කරන මොනවටද මම කනෙක්ටඩ් සංයුක්ත වෙලා තියෙන්නේ? රූපාගේ, වේදනාගේ, සංඥාගේ. එතකොට මේක ටී කප් එක නම් ටී කප් එක ඇතුලේ මොකද්ද තියෙන්නේ? ඕගොල්ලන්ගේ ටී කප් එකේ මොකක්වත් නැහැ. හිස් බොරුවක් තියෙනවා, මුලාවක්. බොරුව පළවෙනි එකට සුබයි කිව්වා. තව මුසාවක් එක්කව ගලා නිත්‍යයි කිව්වා. සුබයි නිත්‍යයි එක්කව වෙලා සුඛයක් හැදුණා. මේක ඇතුලේ ගත්තාම එහෙම මොකක්වත් නැහැ. මේ මුසාවක් කියන එක Tamanට වැටහෙනවනම් ආන්නේ වෙලාවේ සිත නතර අනවශ්‍ය චිත්තේ. ඉතින් ඒක තමයි මේ බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. පේනවද මේක දැන් මේ රැල්ල කදා ගන්නවා කියන එක? රැල්ල නිකම්ම නෙමෙයි නේද? දැන් බලන්න අපි අර ඉස්සෙල්ල කිව්ව ධර්මයන් එක්ක ඔක්කොම සම්බන්ධයි. අපි කිව්වා අහංකාරය නිසා මමංකාරය ඇති වෙනවා කියලා. අවිද්‍යාශ්‍රයෙන් කාමාශ්‍රයට මේ පැත්තෙන් එනවා නේ. ඇවිල්ලා මේ රූපයන් ස්පර්ශ කරලා අපි මේ විදිහට ධාරාවක් හදා ගන්නවා. හදාගත්තට පස්සේ මේකේම මේ මම ඉන්නවා. ඉතින් මේ බුදුහාමුදුරුවෝ කියන්නේ මමයයි කිසිවෙක් නැත. කිසිවගේ මම යන කිසිවක්ද නැත. නුඹ යන කිසිවක්ද නැත. නුඹගේ මම යන කිසිවක්ද නැත. මේ කිසි කතාවක් නැහැ. මේ ධාරාවක් වේව් එකක් හදාගෙන මම මේ ඉන්නවා කියන කතාව තියෙනවා. එතකොට මේක පේනවා. මේක නිකන් ෆ්‍රේම් එකම සම්පූර්ණ වෙනවා නේද? මේ විදිහට බැලුවා. බලන්න දැන් මේ උඩින් සුබයි සුඛයි අත්තා කියලා අපි උඩිනුත් ලියාගත්තානේ. ඔහොම නිත්‍ය වෙලා. ඉතින් මෙතන ඉඳන් මේ පල්ලෙහාට එන්නේ මොකෙන්ද දන්නවද? කාම සංඥා. අර උද්දච්චය කියන එක තියෙනවා. අන්න ඒක තමයි මේ පැත්තේ. එතකොට ඔය විදිහට තමයි ඔය අපි ජග්ගගහ ගිහිල්ලා මේක හදාගත්තා. හදාගෙන මේ පැත්තට ගමන් කරා. ගමන් කරගෙන ඉතින් තමන් ඉන්නවයි කියලා එහෙම කතාවක් තියෙනවා. එතකොට ඒක තමයි අපි ඒ ආකින්චන්නායට යන තුන්වෙනි ප්‍රතිපදාව. ඉතින් මේකේ මේ අනාස්වචිත්තේ භාවිතා කරලයි එයා ඒක කරන්නේ. ඊළඟට පෙන්වනවා මහණින් නැවත අනිකක්ද කියන. ආර්ය ශ්‍රාවකයන් මෙසේ කල්පනා කරා. මෙලෝ යම් කාමයෝත්තේද්ද, පරලෝ යම් කාමයෝත්තේද්ද, මෙලෝ යම් කාම සංඥාවෝත්තේද්ද, පරලෝ යම් කාම සංඥාවෝත්තේද්ද, මෙලෝ යම් රූපයෝත්තේද්ද, පරලෝ යම් රූපයෝත්තේද්ද, මෙලෝ යම් රූප සංඥාවෝත්තේද්ද, පරලෝ යම් රූප සංඥාවෝත්තේද්ද, යම් කම්පා නොවන ධ්‍යාන සංඥාවෝත්තේද්ද, යම් ආකින්චඤ්ඤායතන ධ්‍යාන සංඥාවෝත්තේද්ද, මේ සියලු සංඥාවෝ ඉතිරි නැතුව නිරුද්ධ වේද, යම් මේ නිව සංඥා නාසඤ්ඤායතන සමාධියක් වේද, ඒ ශාන්තිය, ඒ ප්‍රණීතිය මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූගේ සිත නිව සංඥා නාසඤ්ඤායතන හේතුවේ පහදී. මේ භවයේදී පැහැදීම ඇති කල්ලි නිව සංඥා නාසඤ්ඤායතන සමාධියට ඔහු පැමිණි. ප්‍රඥාවෙන් හෝ මිදී ශරීරයාගේ මිදීමේ මරණීය මතු යම් කාරණයකින් ඔහුගේ උත්පත්තිය සිදුවන්නා වූ විපාක විඥානි කුසල විඥානට සමානවන්නේ යන මේ කාරණේ යැත්තේ. මහන්නි මේ නිව සංඥා නාසඤ්ඤායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියන ලබේ. ඉතින් ඕගොල්ලෝ දන්නවා අපි ওই තීන මිද්ද අවස්ථාවේදී ඒ මොහෙන් ගන්න තීරණ තමයි අපි ළඟ තියෙන්නේ. ඉතින් ඒවයින් තමයි අපි ওই සංස්කාරයන් හදාගත්තේ. ඉතින් ඒවා මගේ කියලා ගන්න. ඒ සංස්කාරය මගේ කියලා නොගැනීමෙන් තමයි නිව සංඥා නාසඤ්ඤායතන. මතකද අර වඩු බවසුන්හගේ කතාව කිව්වා? ලී කෑලි දෙකක් ලිකෑලි තුනක් හම්බුණා, දෙකක් හොඳයි, එකක් ගුල්ල ගහන. කරන්න දෙයක් තිබුණේ නැහැ. මේසෙ හැදුවට පස්සේ බඩු වාසෙන්නට බයයි, කුවිලාව හරි මේක කඩාගෙන වැටේ කියලා අර ගුල්ල ගහපු ලිකෑලිනේ දකුණු පැත්තේ කකුල්ට ආවයි කියලා කිව්වේ නේද? එතකොට ඒක නිසා මේ හදපු සංස්කාරය මගේ කියලා යා දන්නේ නැහැ. එතකොට ගන්නෙ නැත්තම් ඉතින් නිව සංඥා නා සංඥායතට එනවා. එතකොට ඉතින් ඔතෙන්දි පෙන්වන්න පුළුවන් ඔය විඥානයේ හට ගැනීම කියන එක හරියට ඕගොල්ලෝ දන්නව නේද? ඔය නෝමල් කර්ව් එක, බෙල් ෂේප් කර්ව් එකක් තියෙනවා. බෙල් එකේ තියෙන ෂේප් එක තියෙනවා. ආන් මේ වගේ. ඒ කියන්නේ දැන් අපිට ඔක එක පැත්තකින් පෙන්වන්න පුළුවන් ඒ කර්ව් එකක් නිසා ඉතින් කල්පනා කරන්න දැන් ධාරාවක් නම් මේක ඉතින් මෙහෙම මෙහෙම යනවනේ නේද? ඉතින් අපි මෙතනින් පටන් ගමුකෝ. මෙතනින් පටන් ගත්තොත් ඉතින් වේදනාව, ওই චේතනාව ඊට පස්සේ මේ පැත්තට බේ කර්ව් එක වාගේ නේද? මෙතන එක යන්තම් පේනවනේ ඒ වගේ. එතකොට ඒ බෙල් ෂේප් කර්ව් එක දැන් ඕගොල්ලෝ හිතන්නේ මෙතන තියෙන වේදනාව අපි නිකන් පොඩ්ඩක් මේ මැද්දට හරියට ගිහිල්ලා ලකුණු කරනවා කියලා. එතකොට මේකේ පීක් එකක් ඇති වෙනවා. ඒ කියන්නේ දැන් ඕගොල්ලෝ මුලින් ඔන්න යම්කිසි ආහාරයක් කලින් කාලා තියෙනවා. ඒ ආහාරය පස්සේ දවසකදී ඕගලන්ට ආපහු හම්බ වෙනකොට දැන් ඔන්න කාපු ගමන් එකපාරටම ඉතින් ඕගලන්ට නිකන් අර රසයක් කියන එකක් තියෙනවනේ නේද? ඉතින් ඒකත් එක්කම ඔය කර්ව් එක හැදෙනකොටම ඕගලන්ට කල්පනා වෙනවා අනේ මේ වගේ මම පොඩි කාලේ කාපු එක. අනේ අර ඒ කියන්නේ තමන්ගේ මාන්නේ. දැන් පළවෙනි රවම කතා කරකෙව්වේ අපි අවිද්‍යාව. ඒ අවිද්‍යාවයි තමයි අර සුබයි කියන කතාවත් එක්ක එහෙම ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේක මෙහෙම ආවා ඒ බෙල් ෂේප් කර්ව් එකේ අර පීක් පොයින්ට් එක කියන එක අපි සකස් කරනවා. ඉහළම එක පොඩි කාලේ කාපු එක කියලා ගන්නවා. ඒක මාන්නේ ගන්න. අර හම්බෙච්ච එක මෙච්චරයි කියලා කල්පනා කරලා නිකන් ඉන්නේ නැතුව තමන්ගේ මෝඩකම හින්දා තමයි අර දැන් මං කිව්වේ මගේ සීයර නම් තරහත් යනවා මේක ගල. එතකොට අර තමන්ගේ බෙස්ට් එක තමන් ඒක ගන්නවා. ඉතින් අපි මෙතන ඒ කිව්වා නම් අපි මෙතන මැද්දේ B එකට අපි බෙස් කියනවා අර පීක් පොයින්ට් එකට. ඉතින් ඊට පස්සේ වෙන්නේ මොකද? ඕක මැරලා යන එක නෙවෙයි. ඒ උඩට ගියේ කර්ව් එක පල්ලෙහාට බහලා යනවා වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට ওই මාන්නේන් තමයි මෙතන උස්සන්නේ. ඉතින් ওই නිව සංඥා නා සංඥායතන ලාභය බලන්න මේ පාර කපන එක්කෙනානේ. යා සංස්කාරයන් කියනවා මගේ කියලා ගන්නෙ නෑනේ නේද? එතකොට එයාගේ තමයි මාන්නේ අඩු මේකේනා. එතකොට එයා මේ මේකෙන් සකස් කළා කියන එකක් තියෙනවා. ඒ බෙස්ට් පොයින්ට් එක කියන එක. ඉතින් එයාගේ මාන්නේ අඩු වුණාට එයාට මාන්නයක් තියෙනවා. එයා අනිත් අයට කියන්නේ කොහොමද? ඒ අයට කියන්නේ ඕගොල්ලෝ මේ සංඥාවන් හිම භාවිතා කරලා මේ විඤ්ඤාණය හදාගන්නේ මං ඒවවත් භාවිතා කරන්නේ නැතුව මං ඉන්නේ කියලා ඔයගොල්ලෝ හදන එක බිඳෙනවා. මම මේ බොහොම හොඳට ඉන්නවා. ඒ වගේ මාන්නයක් තියෙනවා. අපිට වඩා මාන්නේ අඩුයි. ඒ වුණාට මාන්නයක් තියෙනවා. එතකොට ඒකත් පොඩ්ඩක් හිතේ මතක තියාගන්න. ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මෙහෙම වදාළ කල්ලි ආයස්මත් ආනන්ද ස්ථිරද භාගතුන් වහන්සේට මේක කිව්වා. ස්වාමිනි මේ ශාසනයේ මානතෙම මෙසේ පිළිපන්නේ ඉතින් මා විසින් පෙර කර්ම රැස් නොකරන ලද්දේන මාගේ මේ විපාක භවය නොපවත්නේ. ඉතින් දැන් කර්ම රැස් නොකරන්නේ නම් මතු විපාක භවය නොපවත්නේ. දැන් යම් පංචස්කන්ධයක් ඇද්දේද ඒ දුරු කරමි මෙසේ විදර්ශනා උපේක්ඛාව ලබයි. ස්වාමිනි මේ මහානතෙම පිරිණිවියේ ආනන්දේ මේ ඇතෙම පිරිනුවම් පාන්නේ වේ. මේ ඇතම් මහණේ පිරිනුවම් නොපාන්නේ වදාළා. ස්වාමිනි යම් මේකින් මේ ඇතම් මහණේ පිරිනුවම් පාන්නේ මේ ඇතම් මහණේ පිරිනුවම් නොපාන්නේ ඊට හේතු කවරේ? ප්‍රත්‍ය කවරේ? ආනන්දේ මේ ශාසනයේ මහණතෙම මෙසේ පිළිපන්නේ මා විසින් පෙර කර්ම රස නොකරන ලද්දේ නම් මාගේ දැන් විපාක භවය නොපොතින්නේ. ඉතින් දැන් කර්ම රස නොකරන්නේ නම් මාගේ මතු විපාක භවය නොවන්නේ. දැන් යම් පංචස්කන්ධයක් ඇද්ද ඒ දුරු කරමි මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබයි. හිතෙමි මේ උපේක්ෂාවට මමේ මගේයි සතුටු වෙයි. මමේ මගේයි කිය මම මගේ තෘෂ්ණාවෙන් බැසගනි. ඒ කියන්නේ අභිනන්දති අභිවදති අජෝසාය තිට්ඨති. ඒ උපේක්ෂාවට සතුටු වෙන්නා වූ මම යනාදී කියන්නා වූ තෘෂ්ණාවෙන් බැසගන්නා වූ උපේක්ෂාව විඥානී ඇසුරු කරන ලද්දේ වේ. ඒ දැඩි කොට අල්ලා ගැනීම ආනන්දේ දැඩි කොට අල්ලා ගැනීම සහිත වූ මහානතමේ පිරිනොම් පාන්නේ නොවේ කියලා. ස්වාමිනී දැඩිකොට අල්ලා ගන්නවා ඒ මහානතෙම කුමක් දැරසේ අල්ලා ගන්නේද? නිව සංඥා නා සංඥායතනේ වදාලේ. ස්වාමිනී ඒ මහානතෙමේ වනාහි දැඩිකොට අල්ලා ගන්නා ලබන ශ්‍රේෂ්ඨ භවය අල්ලා ගනි. ආනන්දේ ඒ මහානතෙමේ වනාහි දැඩිකොට අල්ලා ගන්නා ලබන ශ්‍රේෂ්ඨ භවය අල්ලා ගනි. ආනන්දේ මේ යම් නිව සංඥා නා සංඥායතනයක් වේද මේ වනාහි දැඩිව අල්ලා ගන්නා ලබන ශ්‍රේෂ්ඨ භවයයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එතකොට දැන් බලන්න මෙතන ගොඩක් ධර්මයක් තියෙනවා. දැන් අපි ටිකකට ඉස්සෙල්ලා කිව්වා මෙහෙම බෙල් ෂේප් කර්ව් එක වාගේ මේක හැදුනා කියලා නේද? ඉතින් ඕක ආපහු මේ විඥානයේ තනත් ওই විදිහටම බෙල් ෂේප් කර්ව් එක වාගේ ඒක හැදෙනවා. ඉතින් හොඳම පීක් එක තමයි අදා ගන්නවා කියන්නේ. ඉතින් බලන්න ওই විඥානය මොකක්ද? කර්ම විඥානය. කර්මයන් කළා තමයි මේ විඥානය සකස් කරේ. මේව සංඥා නා සංඥායතනී කිව්වත් ඉතින් සකස් කිරීමක් නේ අපි කරන්නේ නේද? ඉතින් බලන්න ආනන්ද හැඳුරෝ ඒක තමයි මේ ප්‍රශ්න කරන්නේ. මේක මේ විදිහට වුණා නම් මේ කර්ම රස නොකරන ලද්දේ නම් මේව විපාක භවයක් වෙන්නේ නැහැ කියන එක. ඉතින් අහන්නේ බුදුහාමුදුරුවන්ගේ මේ පුද්ගලයා පිරුණම් පානවාද කියලා. ඉතින් තථාගතයන් වහන්සේ කියනවා මේ විදිහට මේ පුද්ගලෙක් ওই විදිහට උපේක්ඛාවට ගිහිල්ලා එයා අභිනන්දති අභිවදති අජෝසාය තිට්ඨති. ඒක සතුටු වෙලා ප්‍රකාශ කරලා පිළිඅරගෙන තබාගෙන ඉන්නවා. ඉතින් එනවා ඔගොල්ලෝ නිවසඤ්ඤා නාසඤ්ඤායතනි හරි ඉපදෙනවා කියන එක සිද්ධ වෙනවා. එතකොට දැන් එයා දැඩි ලෙස අල්ලා ගන්නා වූ භවය තමයි නිවසඤ්ඤා නාසඤ්ඤායතනි. ඉතින් තථාගතයන් වහන්සේ පෙන්නනවා දැඩි ලෙස අස්ලා ගන්න ආනන්දහාමුදුරු කියනවා ඒක ශ්‍රේෂ්ඨ භවය අල්ල ගන්නවා කියලා. ඉතින් බුදුහාමුදුරු සනාථ කරලා කියනවා මේ නිවසඤ්ඤා නාසඤ්ඤායතනයක් වේද මේ දැඩිව අල්ලා ගන්නා ලබන ශ්‍රේෂ්ඨ භවයයි කියලා. දැන් මේ මනුස්ස ලෝකේ මිනිස්සු මොනවද කියන්නේ? මනුස්ස ලෝකේ මිනිසයා කියන්නේ මේ මනුස්ස භවය තමයි හොඳම එක කියලා නේ. බුදුහාමුදුරු කියන්නේ හොඳම එක නිවසඤ්ඤා නාසඤ්ඤායතනයි කියලා. එතකොට මේ මිනිස්සු ඒ වරදව වටහා ගන්නවා කියන එක බලන්න. දැන් ඕගොල්ලන් ඔය ක්ලබ් එකක මේ කට්ටිය ඉන්නවා නම් එහෙම අපි හිතමු ඔය ලොකු ලොකු මහත්තුරු මේ මොනවද ගෝල්ෆ් ගහනවා නම් අර මෙහෙම කොහොම හරි ඉතින් මේ මොනසල් සල්ලි නැති උනත් කමන්නේ ඔබ කොහොම හරි ගෝල්ෆ් ක්ලබ් එකකට රින්ග ගන්න. ඉතින් ඒ පාර ඉඳගෙන කියනවා මේ අර මේ මහත්තයාව මං එයා දන්නවා එයා අර කම්පැනි ලොක්කා කියන්නේ ඕක සෙක්‍රටරි කියන්නේ ඕක මං එයා දන්නවා මමත් අපි කප් එකේ අපිත් එක්ක ගෝල්ෆ් ගහනවා කියලා එහෙම කියනවා. ඒ ක්ලබ් එකට දාගත්තා නේ එයා. ඒ වගේ තමයි මේ මිනිස්යාත් ක්ලබ් එකට දාලා තියෙන ගාගෙන තියෙන කවුද මේ වීතරාග වීත දෝෂ වීත මොහ වෙත බුදුහාමුදුරුවෝ ගෝල්ෆ් ක්ලබ් එකට දාගත්තා වගේ දාගෙන තියෙන එකට දාගෙන ඒගොල්ලෝ එයා කියනවා මේ මම අපි ශ්‍රේෂ්ඨයි කියලා නේ. ඒතර බලන්න මේ තථාගතයන් වහන්සේ මේ ලෝකේ පහළ වෙන්නේ ඇයි මේ ලෝකේ බැලන්ස් කරන්න බැලන්ස් කරන්න කියලා කියන්නේ බලන්න දැන් බුදුහාමුදුරුවෝ බැරි වෙලාවත් හිතන්න දිවි ලෝකේ උපන්නා කියලා. බුදුහාමුදුරුවෝ දිව්‍ය ලෝකේ බුද්ධත්වයට පත් වුණා නම් එහෙම ඕගලන්ට මොකද වෙන්නේ? උඩ පයින්න තමයි වෙන්නේ නේ. හැබැයි මෙතන උපන්නා නම් දිව්‍ය ලෝකේ ඉන්න දෙවිවරුන්ට මෙහෙ ඉන්න පුළුවන්, ආහන්න පුළුවන්, බ්‍රහ්ම ලෝකේ ඉන්න බ්‍රහ්මයන්ටත් ආහන්න පුළුවන්. ඉතින් අර බුදුහාමුදුරුවෝ මේක බැලන්ස් කරන්න මෙතෙන්ට ආවම මෙයා කල්පනා කරනවා මේ අපි තමයි උසස් ලෝක කියලා. ශ්‍රේෂ්ඨයි කියන්නේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා ශ්‍රේෂ්ඨම භවය නිවසඤ්ඤා නාසඤ්ඤායද කියලා. ආනන්දේ මේ ශාසනයේ මානතමේ මෙසේ පිළිපන්නේ නේ. පෙර මා විසින් කර්ම රැස් නොකරන ලද්දේ නම් දැන් මාගේ විපාක භවය නොවන්නේ. දැන් කර්ම රැස් නොකළේ නම් මතු මාගේ විපාක භවය නොවන්නේ. දැන් යම් පංචස්කන්ධයක් වේද ඒ දුරු කරමි. මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබයිද එතම ඒ උපේක්ෂාවට මමේ මගේ සතුට නොවේ. මමේ මගේ නොකියයි ඒ තෘෂ්ණාවෙන් බැසගෙන නොසිටී. ඒ උපේක්ෂාවට සතුට නොවන්නා වූ මමේ මගේ නොකියන්නා වූ ඒ බැසගෙන නොසිටින්නා වූ ඔහුගේ එය ඇසුරු කලාව විඥානයක් නොවේ. ඒ දැඩිකට අල්ලා ගැනීම නොවේ. ආනන්දිය දැඩිව අල්ලා ගැනීම නැත්තා වූ පිරුණම් පාන්නේ කියලා වදාළා. දැන් මේ අවස්ථාවේ නාබිනන්දති නාබිවදති නාජෝසායති තියා ධානයෙන් ධානයට යන ගිහිල්ලා එකක්වත් ඒ ශ්‍රේෂ්ඨ භවෙවත් නිවසඤ්ඤා නාසඤ්ඤායතවත් එයා අල්ලගන්නේ නැහැ මගේ කියලා. ආනන්ද හඳුරු වවසනෝ ස්වාමිනී ආශ්චර්ය ස්වාමිනී අද්භූතේ ස්වාමිනී ඒ සමාපත්තිය ඇතුළු කොට භාගතුන් වහන්සේ විසින් ඕගියන්ගේ ඊතර ගිරින් වදාරනවාද ස්වාමිනී ආර්ය වූ මොක්ෂය කවරේද? ආනන්දේ මේ ශාසනයේ ආර්ශාවිතේ මෙසේ කල්පනා කර මෙලෝ යම් කාමයෝත්තේද පරලෝ යම් කාමයෝත්තේද මෙලෝ යම් කාම සංඥාවෝත්තේද පරලෝ යම් කාම සංඥාවෝත්තේද මෙලෝ යම් රූපයෝත්තේද පරලෝ යම් රූපයෝත්තේද මෙලෝ යම් රූප සංඥාවෝත්තේද පරලෝ යම් රූප සංඥාවෝත්තේද යම් කම්පානෝන ධ්‍යාන සංඥාවතෙත් යම් ආකින්චඤ්ඤායතන සංඥාවතෙත් යම් නිවසඤ්ඤා නාසඤ්ඤායතන සංඥාවතෙත් මේ සියල්ල සක්කාය නම් වේ. මේ සක්කාය කෙරෙන් දැඩිසේ අල්වා ගැනීම නැතු චිත්‍යාගේ යම් විදීමක්යේද ඒ අමෘතේ නම් වේ. ඒ කියන්නේ බුදුහාමුදුරු මෙතෙන්ට ගත්ත ඔක්කොම ටික නේද? මුලින් ඉඳන් පටන් අරගෙන අර කාම කාම සංඥා රූප රූප සංඥා ධ්‍යාන ධ්‍යාන සංඥා ඔය විදිහට නිව සංඥා නා සංඥා ඇතින් මේවට ඔක්කොටම කියන සක්කාය. ඒ කියන්නේ ඕන් බොඩි සක්කාය සක්කාය කියලා කියන්නේ. එතකොට ඒක යම්කිසි මිදීමක් තියනවද ඒක අමෘතයයි කියලා කියනවා. එතකොට මේකේ ගැඹුරට බැලුවහම පේන්නේ මෙන්න මේකයි. දැන් ඕගොල්ලෝ දන්නෝ ඔය බ්ලොටින් පේපර් එකකට තීන්තය මිරුවහම දැන් ඕගොල්ලන්ට කියන්න පුළුවන් ද මේ තීන්ත ටික කොහටද ගියේ කියලා? අහවල් තැන තියෙනවයි කියලා. ඒකේ පැතිරලා ගිහිල්ලා තියෙනවා නේද? ඒ වගේ තමයි ওই සිංකේකින් ඔගොල්ලෝ වතුර දැම්මහම වතුර යනවායි කියලා පේනවා. කොහෙද ගියේ කියලා නැහැ. අර බටේ ඇතුලෙන් ගිහිල්ලා ඒක ගමන් කරලා තියෙනවා. ආන්න ඒ වගේ තමයි දැන් අපි ඉගෙන ගත්ත නේද? අර අනාස්ව චිත්ත කතාවේදී මේක මෙහෙම කැරකෙනවා කියලා බටේට පේනවා දෙක. දැන් අපි 2A කියලා කිව්වා අතින් පරිදීයේ විඳන් සෝකිට මෙහින් යනකොට කබලින්කාර ආහාරයෙන් සංඥාවට නේද? ওই විදිහට මේක වටේට මේක යන එක නෙවෙයි. මේක රවුම මේ ෆ්‍රේම් එක කරකව කරකව යන මේක ඇතුළ. මේක කරකව කරකව යනකොට මේ චේතනාව කියන තැන යමක් ඇතුල් වෙනවා. අර බ්ලොටින් පේපර් එකට මේව වෙනවා වගේ තීන්තු උරුමු. ගිහිල්ලා යා හැංගෙනවා වගේ මේ අහනුයි මමුනේ මෙන්න මේ පල්ලය හැංගිලා ඉන්න. මේ පැත්තෙන් අහංකාරය හැංගිලා ඉන්න. පරාමාස කායගන්ත බයාගති දකුණු අත පැත්තේ. පරාමාස කායගන්ත බයාගති වම් අත පැත්තේ මමංකාරය. අහනුයි මමුනේ හැංගිලා තියෙන. එතකොට ඔය දෙන්න අස්සට තමයි අර ගිහිල්ලා අරව හිර වෙන්නේ ඔක්කොම. ඔක්කොම රහස් ටික ඒක අස්සට යන්නේ. ඉතින් ඕක තමයි අපේ තියෙන්නේ. අර අත්තාව හැටියට මේවයි ගිහිල්ලා ඔක්කොම ඇංගිලා තියෙනවා. අර හොයාගන්න බැරි තත්ත්වෙට. ඉතින් ඒක ඇතුලේ ඉඳන් ඊට පස්සේ ඒගොල්ලෝ ආපහු මේක සකස් කරනවා. අර කෑම හොඳයි, මේ කෑම හොඳයි ආදී වශයෙන් මේක සකස් කිරීම කියන එක තියෙනවා. ඉතින් ආහංකාරේ මම අහංකාරේ මම පුරුෂයා කියලා කාන්තාව දෙස බලනවා වගේ එක සිත් වෙනවා. ඉතින් ආහාරය දිහා මේ රූපය අදාගත්තට පස්සේ ඉතින් ආහාරයක් ගත්තා. ඉතින් ඒකෙන් ආපහු මම අහංකාර වෙලා ඉතින් සුඛයි කියලා ආපහු ඒව වෙනවා. ඉතින් මේක දෙක අතරේ අහංකාරය මම අහංකාරය ඒ දෙන්න හැංගිලා ඉන්නවා කියන එක තියෙනවා. විඥාන ධාරාව පවත්තල. ඉතින් මේකෙන් ඉතින් සක්කාය ඕන් බොඩි එක කියන එක තියෙනවා. එතකොට එහෙම නැතුව ඒකේ සම්පූර්ණ මිදීමක් වෙනවද? ඒක අමෘතේ. ඉතින් එහෙම මිදෙන්න නම් කරකවන්නේ නැති එකක්වත් කරකවන්නේ නැතුව ඉන්නවා නම් කිසිම රවුමකට යන්නේ නැත්තම් ආන්න එහෙමනම් මිදෙන්න පුළුවන්. ආනන්දේ මෙසේවනාහි මා විසින් කම්පාණ වන ධ්‍යාන සමාධියට හේතු ප්‍රතිපදාව දේශනා කරලාදී. ආකින්චන්නාත්‍යන සමාධියට හේතු ප්‍රතිපදාව දේශනා කරලාදී. නිවසඤ්ඤා නාසඤ්ඤායතන සමාධියට හේතු ප්‍රතිපදාව දේශනා කරලාදී. ඒ සමාධිය ඇසුරු කොට ඕගයන්ගේ ඊතර කිරීම දේශනා කරලාදී. ආර විමුක්ඛේ දේශනා කරලාදී. ආනන්දේ ශ්‍රාවකයන්ට වැඩ කැමති වූ අනුකම්පායත්තාව ශාස්ත්‍රෝ විසින් අනුකම්පාව ගොදවා කටයුතු යමක් වේද මා විසින් ඒ තොකට කරලාදී. ආනන්දේ විමුක්ඛ මූල වේ ශුන්‍යාකාර වේ ආනන්දේ ඒ සමාධි උපදව ප්‍රමාදනෝ පසු පසුතැවිලිනෝ මේ තොකට අපගේ අනුශාසනය වේයි කියලා වදාළා. භාගතුන් වහන්සේ මේක වදාළා. සතර සිද්දති ආනන්ද ස්ථිරතිමි භාගතුන් වහන්සේගේ වචනේ සතුටින් පිළිගත්තා කියලා කියනවා. එතකොට කොහොමද මේක භාවනාව කරන්නේ කියලා අපි මේ විස්තර කරනකොට මේ භාවනාවන් ගැන අපි පැහැදිලි කළා. එතකොට පළවෙනි වශයෙන් ඕගලන්ට තියෙන්නේ කල්පනා කරන පළවෙනි කාරණේ බුදුහාමුදුරුවෝ කියන විදිහටම නේ කරන්නේ. බුදුහාමුදුරුවෝ මොකද්ද කිව්වේ? අර වාක්‍ය අල්ලගත්තා නම් ඇති අනිච්චා භික්කවේ කාම තුච්ච තුච්ච දේ මුසා මෝස ධම්ම මායාකතමේතං මායාවකින් කරන ලද්දක් වෙන බාලලාපන බාලයාගේ වචනයකින් වුවක් යනවා කියල තමන් කල්පනා කරනවා. මේ දැන් තියෙන කාම කාම සංඥා පරලෝ තියෙන කාම කාම සංඥා මේවා ඔක්කොම දෙකම මේ මායාගේ දෙකට යටත් වෙනවා. මායාගේ විශේෂ මායාට ගෝචර වෙනවා. එහෙමනම් තමන් කල්පනා කරනවා මම මේ මායාගේ කුකුල් කොටුවට වෙලා මම ඉන්නේ නැහැ. බෝධිපාක්ෂික ධර්මයන් භාවිතා කරලා මම කොහොමාර මේ කුකුල් කොටුවේ එළියට පැන ගන්නවා කියලා දැඩි ලෙස අදිෂ්ඨානයක් ගන්නවා. ඒතර අන්නේ අදිෂ්ඨානයේ හේතු කොටගෙන බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඒ පළවෙනි ආනීංජ විහාරයට යන. ඉතින් කෙනෙක් ආශ්‍රයයන් අසල ඉතින් එතනින් නිර්වාණයටම යන්න පුළුවන් කියන. ඉතින් දෙවෙනි කාරණේදී බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේවා ඔක්කොම මේ කාම කාම සංඥා මේ ditta dhamma ඒවයි සම්පරායක ඒවයි. ඒ කාමයෙන් කාම සංඥා මේ ඔක්කොම මේ ඇති වෙලා තියෙන්නේ මේ රූප නිසා ධාතු. එතකොට එයා ඇඟිල්ල දික් කරලා පෙන්නනවා මෙන්න මේ කබලින්කාර ආහාරයේ මේ දික්ටි අනුසේදිකේ එයා ඇවිල්ලා පෙන්නනවා මෙන්න මේක නිසා තමයි මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ කියලා. එතකොට අන්නේ පුද්ගලයා එක හොඳට ස්ටේබල් වෙනවා නම් ඒ කියන්නේ එයා අසුභයේ අසුභයේ වශයෙන් දන්නවා මේක ධාතුයි කියලා හොඳට තේරුම් ගන්නවා වෙන කිසි දෙයක් නැති කියලා. ඒ පුද්ගලයාට පුළුවන්කම තියෙනවා ඒක නිවන් යන්න ආශ්‍රයයන් අසල එහෙම නැත්තම් ඉතින් ඒ දෙවෙනි ප්‍රතිපදාවේ කියන එකේ ආනිජ හෙල්ලෙන්නේ නැතුව ඉන්න අවස්ථාවේ ඒක ඉන්න පුළුවන් කියලා. තුන්වෙනිට කාරණා අටක් කිව්වනේ, කාමයි කාම සංඥාව විහෙද, රූපයි රූප සංඥා ආදී වශයෙන් ditta dham samparayika. ඉතින් මේක පෙන්වන මේවා එකක්වත් අභිනන්දනා කරන්න වටින්නේ නැහැ කියලා. නාබිනන්දති නාබිවදති නාජෝසා ඉතිත්තේතර සමාධි භාවනා සූත්‍රයේ අර්ථය නේද? එතකොට ඒකත් ගැඹුරට භාවිතා කළා. ඉතින් ඒකෙන් එයාට පුළුවන්කම වෙනවා ඒ විඥානංචායතනෙ ඒකට යන්න. එහෙම නැත්තම් නිර්වාණය දක්වා යන්න පුළුවන්කම කීයක තියෙනවා. ඊළඟට අපි හතරවෙනි කාරණයට පෙනුණු ආකින්චඤ්ඤායතනෙට යන්න එක. එතෙන්දී අපි අභිජ්ජා ව්‍යාපාද සාරම්භ කියන ඒවා භාවිතා කළා. භාවිතා කරලා පෙන්වුවා මේ කම්පිටිෂන් එක කියන එක දිනන්න පුළුවන් එකක් නෙමෙයි කියලා. එහෙමනම් වේදනාව ගැන මම පළවෙනි ධ්‍යානෙට ගිහිල්ලා ඉන්නකොට දෙවෙනි එක්කෙනා කියනවා දෙවෙනි ධ්‍යානෙට ගිය එක්කෙනා ඒක හොඳයි කියලා. ඒක ওই විදිහට ගත්තාම මේ වේදනාව කිසිම ආකාරකින් දිනන්න බෑ කිව්වම මේ පරයා අල්ල වේදනාවේ නිරෝධයට යා කැමති වෙනවා. අන්න ඉතින් ධ්‍යා එනවා ආකින්චන්නා යතනියට. ඒ ආකින්චන්නා යතනියට අවස්ථාවේදී අපි කිව්වා මේ හොඳට භාවනාවට ගන්නේ කියලා. මතකද අපි අහං භවං භෝගංච ඕකාරස අහංකාරස පදට්ටානං කියලා හතරවෙනි ස්ලයිඩ් එකේ තියෙන එක. එතකොට මෙතන මේ පෙන්නන්නේ ඒ අහංකාරය නිසා අත්තා කියන එක ඇති වෙන. ඊට පස්සේ මම පුරුෂයා කියලා හිතාගෙන මේ ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග නිසා මම පුරුෂයා කියලා හිතාගෙන කාන්තාව දෙස බලමු. ඉතින් කෙටියෙම කියනවා නම් අර අවිද්‍යාශ්‍රය ඉඳන් කාමාශ්‍රය දක්වා ගිහිල්ලා රූපයන් අපි ස්පර්ශ කරනවා. එතකොට මේකේ අපි පෙන්නවා මේ 1 2 3යි. දැන් අපිට පේනවා මේ වේදනාව කියන එක වෙනුවට අපිට පරාමාසය ගැන ලියාගත්තොත් මතක් කරගත්තොත් මෙතෙන්ට මේක අංශ කණුවකින් කරකුණාට පස්සේ අපිට ඇති වෙන ඩයග්‍රෑම් එක ස්ලයිඩ් 5. ඒ ස්ලයිඩ් 5 එකේ දැන් අපිට අර වෝකාරයේ තියෙන තැන දිනන මෝහය. එතකොට මෙතන මේ කාරණා තුන හොඳට කල්පනා කරනවා. දැන් මෙතන මේ උඩ තියෙන දේ අදහස උගල දන්නවනේ. පානාතිපාතේ නිසා දේශීය දේශ නිසා පානාතිපාතේ එක මතකයි. මේ කාරණා තුන 1 2 3යි හොඳට සිහි කරන්න ඕන. ඒක සිහි කරනවා අපි කියනවා මෙතෙන්දි මේ අපි තිබෙන්නා වූ මෝහය නේද? පෙර වූ මෝහය. එතනින් පෙන්වනවා දෝෂ සහගතෝ දීවත් වීම පානාති පාතේ. ඉතින් මේක ඉහළම ලෙවල් එකට නෙමෙයි කියන්නේ. ඕකාරය කිව්වම මෙතන තියෙන ආකා සංඥායතන. මේ කියන්නේ මොකද්ද? මේ ආකා සංඥායතන වාගේ සංඥාවක් අල්ලගෙන ඉන්න පුළුවන් ඒ කියලා කියනවා. ඉතින් කෙනෙකුට මතක තියෙනවා නම් අර අදෝසේ අර්ථ දැක්කේ අජ්ජත්තරතෝ සමාහිතේ වික්කේප පටිසාරණං අයං අදෝසෝ. අභ්‍යන්තරේ සමාහිත බවක් තියෙන වික්ෂේපේ මුලාව පහ කිරීම තමයි අදෝසේ නේද? එතකොට දැන් මම තේරුම් ගන්නවා මට ආකාස සංඥායතනෙන් ඉන්න පුළුවන්. එහෙමනම් මං කියන්නේ මේ සමාහිත බවක් සහිතව මට ජීවත් වෙලා ඉන්න පුළුවන් කියලා. බුදුහාමුදුරු පෙන්නන්නේ බෑ. අදෝසය කියලා කියන්නේ ඕකෙත් ඉන්න බෑ. දැන් අර හතේ හත වදිනවා කියන්නේ. ඉතින් හතේ හතම තමයි අපිට වදින්නේ. කිසිම ආකාරයකින් පළතුරු ගෙඩි කාලා ඉන්නත් බෑ. ආකාස සංඥායතනෙන් ඉන්නත් බෑ. කිසිම දෙයකින් ඉන්නත් බෑ. අන්න ඒක පේනවා. ඊළඟට දැන් ආපහු මේක ට්‍රාන්ස්ලේට් වෙනව කොහොමද? දැන් කරන දේ අපි දැන් අවිද්‍යාව ලෝභ සහිතව ජීවත් වීම අදත්තා දානි ඕපණි අපි කරන්නේ දැන් නේද? රස්සාවක් කරගෙන මුදල් හොයාගෙන ජීවත් වෙලා ඉන්නවා කියන එක තමයි අපේ දැන් අවිද්‍යාව. එතකොට ඒක හොඳට වදින ඔළුවට තමන්ට අපි මොකද්ද අපි මේ කරන්නේ කියන්නේ. එතකොට ඊළඟට මෙතන පෙන්නනවා මේ කාමයේ වර්ධවා හැසිරීම කාම සංඥාව එහි ඇලීම අභිනිවේෂය. අන්නේ පද තුන බලමු. බල්ලා ඉවරලා තමන් කල්පනා කරමු. ඒකේ අර්ථය මෙනෙහි කිරීමෙන් පස්සේ කල්පනා කරමු. මෙන්න මේ කාරණා තුන නිසා අභිනිවේෂ අවිද්‍යා මෝහ. මෙන්න 1.3 මෝහය කියන දැන් මේ කාරණා තුන නිසා පරාමාස කාය ග්‍රන්ථයේ ඉදන් සත්‍යාභිනිවේෂ කාය ග්‍රන්ථයට ඇදිලා එනවා. ඒක වෙන්නේ ප්‍රසන්ට් මූමන්ට් එකේදී. මොකක්වත් හිතන්නේ නැහැ. මස් කට්ට දාගුවම බල්ල ගන්නවා වගේ. අර මිනිස්සෙක් නම් ඒ මිනිස්සගේ හුලඟවත් ඇදුට යන උගලන්ට. දැක්කා විතරයි. එතකොට මේක පරාමාසයේ ඉදන් සත්‍යයට ඇදීම කියන එක එනවා. අර සුබයි කියලා එහෙම ගන්න අවස්ථාව එහෙම Tamanට පේනවා. ඉතින් ඒකට මං කිව්වා විඥානාහාර පාර බලන්නේ කියලා. මං කිව්වා මොකක්වත් දුන්නේ නැහැ කියලා මේ ඉදන් සත්‍යයයි අවිද්‍යාවයි මෙතන තියෙන මෝහයයි අතර කිසිම දෙයක් නැහැ නේද? මේක පසු වෙන්නත් මේක පෙර වෙන්නත් පෙරයි පසුයි අතර මොකද්ද තියෙන්නේ? මොකක්වත් නැහැ කියන එක තියෙනවා. නිකම්ම මුසාවක් විතරයි. ඉතින් මේ කාරණා තුන හොඳට බැලුවොත් පරාමාසකාය ග්‍රන්ථයේ ප්‍රසන්න මූමන්ට් එකේදී තණ්හාව නිසා ඉදා සක්කිට ඇදෙනවා කියලා තියෙනවා. ගැඹුරු ධර්මයක් එතෙන්දී අවබෝධ වෙනවා. එතකොට ඒක බැලීමෙන් ඉතින් අපි අන්තිමට ඉතින් ප්‍රතිඵලයේ වශයෙන් උත් බැලුවා මේකේ 5 වෙනි ස්ලයිඩ් එකේදී. ඉතින් මේ කාම සංඥාව නිසා ඇතිවෙන දෝමනස්සේ පමණයි කියන එක වෙන මොකක්වත් හම්බ වෙන්නේ නැහැ කියන එක. ඊට පස්සේ ඒක කළාට පස්සේ ඊළඟ භාවනාව බුදුහාමුදුරුවෝ පෙන්නන එක ඕගොල්ලෝ කලින් කරලා තියෙනවා. මේ අනිත්‍ය නම් දුක්ඛ නම් විපරිණාමයට පත් වෙනවා නම් මගේ කියලා ගන්න වටින්වා. හරියට උත්තරේ දුන්නා නම් නැහැ කියලා එනවා. එතනින් ඒක ඉවරයි නේද? ඉතින් එතන ඒ යන්න පුළුවන්කම තියෙනවා හත් වෙනි ධ්‍යානෙට. ඒක අපි දන්නවා. ඵලචිත්තයන් නැංගුවා නම් ඒක සිද්ධ වෙනවා. තුන්වෙනි කාරණයට බුදුහාමුදුරුවෝ පෙන්වෝ ආකින්චන් ආයතට යන ආධාර උපකාර වෙන. දැන් ප්‍රඥාව එන්නේ ඉන්න වැඩි. දැන් මෙයාගේ අනාශ්‍රව චිත්තේ සාගතෝ යන්න පුළුවන් පුද්ගලයා. ඒතු ඔය අනාශ්‍රව චිත්තේ හැකියාවකුත් තියෙනවා. එකපාරක් අනාශ්‍රව චිත්තයට ගියාම ඒ මනුස්සයාට ඒක මතක තියෙනවා නම් හිතලා ගන්නත් පුළුවන්. අනාශ්‍රව චිත්තේ කියන එක මම මෙන්න මෙහෙම මෙදා මෙන්න මේක කරනකොට මේක වුණා කියන එක සිතනවා නේද? අනාශ්‍රව වෙනවා. ඒ වගේ දේකුත් තියෙනවා. කොහොමද අපි මේ තුන්වෙනි භාවනාව නැවතත් මතක් කරනවා නම් පරිදේවී ඉඳන් සෝකයට යනකොට කබලින්කාරාහාරේ ඉඳන් සංඥාවට එනවා. සෝකේ ඉඳන් දෝමනස්සයට යනකොට අපි කියවර මාන්නයක් උඩ සිහි වෙන්න ඕනි කියලා සංඥාවේ ඉඳන් චේතනාවට යනවා. දැන් අපි දෝමනස්සය වෙනකොට අපි පල්ලෙහා ගන්නවා ප්‍රියේ විප්‍රයෝගය. ප්‍රියේ විප්‍රයෝගේ ඉඳන් දුක්ඛය දක්වා යනවා කියන එක තමයි දෝමනස්සේ ඉඳන් දුක්ඛයට යන්නේ. යනකොට චේතනාවෙන් ඉඳන් විඥාණයට යනවා. අන්න ඒ වෙලාව අවස්ථාව අපි හොඳට කල්පනා කරනවා. දැන් මේ ටී කප් එකේ හැන්ඩල් එක හදන්න නේ යන්නේ. හදන්න ඉස්සෙල්ල කල්පනා කරනවා. චේතනාවේ අර්ථ දැක්කේ. අජෝ සංඥා. මං අල්ලගෙන ඉන්නවා නේද? මොකද්ද අල්ලගෙන ඉන්නේ? ඇත්තම කියනවා භවය තමයි අපි අල්ලාගෙන ඉන්නේ. මේක කරකවනවා කියන මේ භවයන් තමයි අපි අල්ලගෙන ඉන්නේ. එතකොට දැන් ගන්නවා භාවිතෝ කියන එක කල්පනා කරනවා. මොකද්ද භාවිතා කරනවා කියන්නේ? කබලින්කාරාහාරේ වේදනාව චේතනාව මේව තමයි අපි දියුණු කරන්නේ. භාවිතෝ කියුවහම ඩිවලොප් කරනවානේ, දියුණු කරනවා. මං හොඳ රස්සාවක් ආදී වශයෙන් සංයුක්ත වෙලා තියෙන්නේ රූපාගේ වේදනාගේ සංඥාගේ. එතකොට දැන් ටී කප් එක ඇතුලේ තියෙන සංඥාව කප් එක ඇතුලේ තියෙන්නේ මොකද්ද කියලා විමසලා බලන්න. බැලුවහම පේනවා මුසාව. පළවෙනි එකට මේක හැදිලා තියෙන්නේ සුබයි කිව්වා පළවෙනි බොරුව. මල මුත්‍රා ගොඩකට සුබයි කිව්වා. නිත්‍යයි කිව්වා දෙවෙනි බොරුව. සුබේට නිත්‍ය එක්කව බලන ආන්න කාමරාග අනුසය හරහා සංඥාවට දික් කළා කියන ඔන්න සුඛයි කියලා. මේක තියෙන්නේ පුස්සක්. ඒ තී කප් එක ඇතුලේ තියෙන පුස්සක් කියලා හිතුවාම මේ හැන්ඩල් එක හදන්නේ නැහැ නේද? සංඥාවෙන්දන් චේතනාවට මේ මේ විඥාන මේ චේතනාවෙන්දන් විඥාණයට මොකක්වත් හදන්නේ නැති වෙනවා. එතකොට අනාශ්‍රෝ චිත්තය කියන එක එතන සිද්ධ වෙනවා. ඒක තමයි භාවනාව. ඊළඟට තියෙන භාවනාව තමයි නිව සංඥා නා සංඥායතන ඉතින් ඒගොල්ලෝ කල්ුත් එක කරලා තියෙනවානේ. අර සංස්කාරයෙන් මගේ කියලා ගන්න නැත්තම්. ඉතින් එතනින් බුදුහාමුදුරු පෙන්වන ශ්‍රේෂ්ඨ භවය කියන්නේ මොකක්ද කියන එක. ඒ වගේ බුදුහාමුදුරු පෙන්වන ඒකේ කවුරු හරි කෙනෙක් ඇලුනා නම් එයාට නිර්වාණය නෑ. නාබිනන්දති නාභියෝති නාජෝසායති තිතිලා ගත්තා නම් ඇලුන නැත්තම් එයාට ඒකෙන් පුළුවන්කම තියෙනවා නිව සංඥා නා සංඥායතන එළියට ඇවිල්ලා එයාට පුළුවන්කම තියෙනවා නිර්වාණයට යන්න. ඊළඟට බුදුහාමුදුරු දේශනා කළා මේව ඔක්කොම මේ දක්වා කිව්ව කාරණා ඔක්කොම එකට කැටි කළා. ආර්ය මොක්ෂය මොකද්ද කියලා අහුවා බුදුහාමුදුරු පෙන්නවා මේ රූප රූප සංඥා කාම කාම සංඥා මේව ඔක්කොම ගත්තාම නිව සංඥා නා සංඥායතන මේ ඔක්කොම සක්කාය ඕන් බොඩි. ඒකේ නිරෝධයක් ඇති වෙනවද? ඒ සක්කාය. එතකොට එහෙමනම් ඒ පුද්ගලයා ආර්ය මොක්ෂය එකයි කියලා. එතකොට ඒ කියන්නේ අපි කිව්වා මේක කරකවන්න යන්නේ නැහැ. අපි කරකෙව්වොත් මොකද වෙන්නේ? බ්ලොටින් පේපර් එකට එනවා වගේ තීන්ත උරනවා වගේ ගිහිල්ලා හැංගෙනවා. එතකොට මම මේක කරකවන්න යන්නේ නැත්තම් මේ කතාවක් එකක්වත් නැහැ කියලා. ඉතින් ඒක තමයි කරන්න තියෙන භාවනාව. එතකොට අපි මිනිත්තු 10ක් විතර අරගෙන මේක මනසට දාගෙන ඊට පස්සේ අපි භාවනා කරමු.